හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි භාවනා වැඩසටහනේ 4 වෙනි දවසේ ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය දීලා තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරනවා. ඊළඟට සභාවේ ප්‍රශ්න තිබුණොත් පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.
අවසරයි ගරු ස්වාමින් වහන්සේ. භාවනා අත්දැකීම් සම්බන්ධයෙන් ප්‍රශ්න 6කුත් භාවනාව සම්බන්ධව ප්‍රශ්නකුත් තියෙනවා. ප්‍රශ්න 7ක්. පළවෙනි ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම භාවනාවට ආධුනික වෙමි. පර්යංක භාවනාවේදී මම පහසු ලෙස ඉරියව්වේ වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ලෙස සිහි කළෙමි. හුස්ම බැලීමට උත්සාහ කළද හුස්ම විටක දැඩිවද විටක සියුම්වද දැනෙන්නට වූ බැවින් හුස්ම වැටෙන තෙක් ඉරියව්ව කෙරෙහි සිත යෙදවීමේ අපේක්ෂාවෙන් මම දැන් මෙතන වාඩි වී සිටිමි ලෙස සතිය පිහිටුවීමි. එවිට ශරීරයේ වෙනසක් දැනී ගියෙන් දිගින් දිගටම ඉරියව්ව දෙසට එකෙල්ලෙහි සතිය පිහිටවීමි. එවිට ශරීරය දැඩි බවකට පත්වීමට පටන්ගත් බවක් හැඟී ගියේය. එය පාදවල සිට ඉහළට සිදුවන බවක් හැඟී ගියේය. හුස්ම ගැනීමේදී ශරීරය ටිකෙන් ටික බැලුමක් මෙන් පිම්බී යන බවක් හැඟිනි. ටික වේලාවක් යන විට ශබ්ද කීපයක් වෙත සිත දිව ගියද සැනකින් මා දැන් මෙතන ලෙස සිහිය පිහිටවීමි. නමුත් ශරීරයේ දැඩි ස්වභාවය වෙනසක් නොවිය. ඍජු කඳ ඉහළට එසවෙන බවක්ද විටක දෙයත් දෙපසට වෙන්වීමට යන බවක්ද දැනුණු අතර තවදුරටත් මා දැන් මෙතන ලෙස නොසිතුවද මා එම ඉරියව්ව තුළ සිත පිහිටුවා සිටින බවක් සිටිනි. ඍජු හිස සහ කොන්ද දණ්ඩක් මෙන් වැනමින් පසෙකට වැටීමට යන බවක් දැනිණ. මා මෙහිදී ආශ්වාස හා ප්‍රශ්වාස කෙරෙහි සිත යොමු නොකෙලෙමි. මෙම ක්‍රමය නිවැරදිද? නැතහොත් මෙවැනි අවස්ථාවක මම ඉරියව්ව කෙරෙහි සිත යොමු කිරීමෙන් මිදී ආශ්වාස හා ප්‍රශ්වාසය නිවැරදිව බැලීමට උත්සාහ ගත යුතුදයි කරුණාවෙන් වටහා දෙනසේක්වා. නින්ද සඳහා ඇඳෙහි වැතිරී සිටින විටද ඔබ වහන්සේ දේශනා කළ පරිදි ආශ්වාස හා ප්‍රශ්වාසය සිහි කළෙමි. නමුත් ටික වේලාවකින් පෙර අත්දැකීම් සමග මා දැන් මෙතන නිදා සිටින බවක් කෙරෙහි සතිය පිහිටුවීමට උත්සාහ කළ විට පෙර මෙන්ම ශරීරයේ දැඩිවන බවක් දැනිනි. කලයුත්ත පිළිබඳ වැටහීමක් නොවුවද සිත පුරා දැනෙන සැහැල්ලු බව සතුටින් විඳගතිමි. ඔබ වහන්සේලාට අනේක පින්. නිදුක් නිරෝගී බලසම්පන්න බව ලැබේවා. ඔබ වහන්සේලාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා.
එතකොට මේ වார்த்தාවේ සඳහන් වෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ කයේ දැඩි බව නැත්තම් කය ඍජුව පවතින බව නැත්තම් කයේ තද ගතියක් ප්‍රකට වෙන බව. ඒක නිදාගෙන ඉන්න ඉරියව්වට ගිහිල්ලා හුස්ම බලනකොට ඒ කයේ ඍජු ගතියට නැත්තම් කයේ තද ගතිය තමයි වැටහෙන්නේ. ඒක හරිද වැරදිද කියලා හරියටම තේරෙන්නේ නැහැ. ඒ වුණාට විවේකයක් තේරෙනවා. විශ්‍රාමයක්, හුදකලාවක්, නිදහසේ ඉන්න පුළුවන් ගතියක් වැටහෙනවා කියලා කියනවා. ඒ කය ගැන තියෙන දැනුවත්කම තමයි Tamanට ප්‍රකට උනේ. ඉතින් ඒක සමහර විට ආස්වාස ප්‍රස්වාස වෙන්න පුළුවන් නැත්නම් ඉන්නේ ඉරියව්ව වෙන්න පුළුවන් දෙකම සතිය. ඒකින්ද ඔය මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියද්දි කෙනෙකුට ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙනවා නැත්නම් බඩ පිම්බෙන හැකිලෙන එක ප්‍රකට වෙනවා. සමහරක් කෙනෙකුට එහෙම ආස්වාස ප්‍රස්වාස හෝ උදරේ පිම්බීම හැකිලීම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඍජුව කය පවතිනවා, කය තද වෙලා ගුලියක් වගේ පවතිනවා නැත්නම් රිටක් වගේ පවතිනවා කියන ඒ ඉන්න බව දැනුවත්කම තියෙනවා. ඉතින් ඒ දැනුවත්කම සතිය. ඒ දැනුවත්කම ලබනකොට අපේ හිත අතීතෙ නෙමෙයි, අනාගතෙ නෙමෙයි, වෙන කෙනෙක් ළඟ නෙමෙයි, වෙන තැනකට ගිහිල්ලා නැහැ. මම දැන් මෙතන කියන ඍජු අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒක තමයි සතිය. ඉතින් ඒ හිත කයත් එක්ක යාළු වෙලා පවතිද්දී ලෝකෙන් හිත නිදහස්. ඒක නිසා ලෝකයක් දුක, ලෝකයක් අසහන, ලෝකයක් ප්‍රශ්න, ලෝකයක් ආතති මොනම දෙයක්වත් නැහැ. ඉතින් විවේකයක් තියෙනවා, ස්පහසුවක් තියෙනවා, හුදකලාවක් තියෙනවා. දැන් අර කාය විවේකේ චිත්ත විවේකයක් බවට පත් වෙනවා. කායික වශයෙන් ඒ ඥාතීන්ගෙන් වස්තු භෝග වලින් වෙන් වුණා. ඊට පස්සේ හිතත් නැවත ඥාතීන්ට වස්තු භෝග වලට අතීතයට අනාගතයට අතරට මෙතනට අර යමයා ළඟට යන්නේක වෙනුවට මම දැන් මෙතන කියන තැනට නවත්තලා තියෙනවා. ඉතින් හොඳයි, දෝෂයක් නැහැ, බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා මොකුත් කරන්න දෙයක් නැහැ. ඔය විදියට කයට හිත දාගෙන බලාගෙන ඉන්න මොනවාද ප්‍රකට වෙන්නේ. සමහර විට ඔය කයේ තද ගතිය ටික 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 වැඩි වෙන්න ඉඩ තියෙනවා. Tamanටත් දරා ගන්න බැරි විදියට කය සමහර විට තද වෙයි. සමහර විට කය එහෙම මෙහෙට පැද්දෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට කය රත් වෙන්න පටන් ගන්නවා. නැත්තම් සීතල වෙන්න පටන් ගන්නවා. නැත්තම් උගුර කට වේලෙනවා වගේ තේරෙනවා. කෙල ගිල ගන්න බෑ වගේ වැටහෙනවා. සමහරක් වෙලාවට දාඩිය දාන්න පටන් ගන්නවා. කඳුළු වැක්කිරෙනවා. හොටු බේරෙනවා. කියලා ඒ වගේ ලක්ෂණ ටිකක් මතුවෙන්නත් පුළුවන්. බලාගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඔය වගේ බලාගෙන ඉඳලා අත්දැකීම ওই විදියට වාර්තා කරන්න. එතකොට භාවනාවේ දෝෂයක් නැහැ. වාර්තාවේ අරද්දක් නැහැ. දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
ගරු ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව. සක්මන් මළුව ළඟ සිටගෙන මම දැන් මෙතන යයි සිත පිහිටුවා වම දකුණ ලෙස මෙනෙහි කර පාදයේ තබමි. ටික වේලාවක් වම දකුණ ලෙස සතිය පිහිටුවා සක්මන් කළ අතර පසුව පාදයට දැනෙන ස්පර්ශය මෙනෙහි කරමින් ඇවිද්දෙමි. එවිට වඩා සැහැල්ලුවක් දැනේ. වම් පාදය වැලි පොළවේ ස්පර්ශ වන විට වම් කකුලට බර වී තැනි වෙන්වන බව වැටහි. වැලි මළුවේ වැලිවල ස්පර්ශය හොඳින් දැනෙන අතර විලුඹේ සිට ඇඟිලි දක්වා එම දැනීම දෙස සතියෙන් බලා සිටිමි. වම් කකුල ඉස්සෙන විට එම දැනීම නැතිවන අතර දකුණු කකුල පොළවේ ගැටෙන විට එයට ආතාලව දැනීම හටගනී. එවිට වම් කකුලේ දැනීම නැත. අවුව තැනකින් ගමන් කරන විට රස්නේද කොලයක් පෑගෙන විට එම ස්පර්ශයේද දැනේ. නමුත් ඒ සෑම දැනීමක්ම ඒ මොහොතේ ඇතිවි ස්පර්ශය නැතිවන විට ඊට ආදාළ දැනීම් නැතිවේ. මාගේ කැමැති අකමැති භාවයකින් තොරව සිරුරට ඒ මොහොතේ ඇතිවන ස්පර්ශයන්ට අනුව දැනීම් ඇතිවේ. ඒ දැනෙන දැනීමට මම යයි පැනවීම නුසුසුසුයයි හැඟේ. එදිනෙදා කටයුතු වලදීද සතිය පිහිටුවමි. එවිට වඩවඩා ප්‍රකට වූයේ ශරීරයට යම් ස්පර්ශයක් ගැටුණු විට ඊට ආදාළව දැනීම ඇතිවන බවයි. තේ වීමේදීද කෑම කන විටද සතිය පිහිටුවමි. තේ උගුරක් දෙවේ ගෑවෙන විට එම ස්පර්ශය හරහා දැනීම මරහන් ඇතුලේ උණුසුම් පැණි රස දැනේ. එම තේ උගුර බී අවසන් වන විටම ඒට ආදාළ දැනීම නැතිවන අතර නැවත තේ උගුරක් බොන විට එම දැනීම ඇතිවේ. තේ බී අවසාන වන විට තේ බීමට ආදාළ දැනීම ඉවරවන අතර නැවත ඒ ගැන සිතීම අසාර දෙයක් ලෙස හැඟේ. මේ සියලු දැනීම් මට දැනෙනවා යන්න නොසිතුවත් ඒ සිදුවීම් එලෙසම සිදුවන බව පෙනේ. ආනාපාන සති භාවනාව. පර්යංකයට ඉඳගෙන සෙමින් කයට සිත දමා ගතිමි. එක වේලාවකින් හුස්ම කෙමෙන් ප්‍රකට විය. ආශ්වාසය ලෙසත් ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසත් සිත පිහිටුවමි. ආශ්වාසයේ නාසයේ ගැටෙන තැන ප්‍රකට නොවුවත් ප්‍රශ්වාසය ගැටෙන තැන ප්‍රකට වේ. සැලකිය යුතු වේලාවක් මේ දෙසට සිත යොමු කළෙමි. ආශ්වාස කරන විට බඩ පිම්බෙන අතර ප්‍රශ්වාසය කරන විට ඇකිලේ. ටික වේලාවකින් ආශ්වාසය නාසයේ ගැටෙන තැනද ප්‍රකට විය. ආශ්වාසය පිළිබඳ නාසයේ මුලින් දැනීම් ඇති වී කෙමෙන් නැති වී යයි. ආශ්වාසය පිළිබඳ දැනීම නැති වූ විට ප්‍රශ්වාසය පිළිබඳ දැනීම ඇතිවීමට පටන් ගනී. එම දැනීම නාසයේ කෙළවරින් අවසන් වේ. නැවතත් එන්නේ අලුත් ආශ්වාසයක් හා අලුත් ප්‍රශ්වාසයක් බව සිතේ. එදිනෙදා සතිය පිහිටුවීමේදී සෑම ක්‍රියාවක් හා සිතුවිල්ලක් සමගද මේ කරුණ එසේම අවබෝධ වේ. විටින් විට සිතුවිලි පැමිණි. ඒවා දෙස බලා සිටි විට එක් එක් අවස්ථාවන්හි විවිධ වූ සිතුවිලි පැමිණ නැති වී යයි. නැවත මූල කර්මස්ථානයට හිත යොමු කරමි. විවිධ ශබ්ද වටපිටින් ඇසුණත් එම ශබ්ද පිළිබඳවද එම ශබ්දයේ පවතින විට පමණක් එම දැනීම ඇති බවත් එම ශබ්දයේ නැති වූ විට එම දැනීම නැතිවන බවත් සිතේ. අවශ්‍ය නම් ඇසුණු ශබ්දයේ දිගේ සිතිය හැකි බවත් මාගේ මූල කර්මස්ථානයේ හුස්ම බැවින් එම ශබ්ද ගැන නොතකා හුස්මට සිත යොමු කරමි. සමහර අවස්ථාවල ශරීරයේ දෙපසට නැමෙන බවක් දැනුණත් ඒ පිළිබඳව වැටහීමක් ඇත. ඔබ වහන්සේටත් වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් වේවායි පතමි.
එතකොට ඒ වார்த்தාවේ වார்த்தා වෙන විදිහට මේ මොහොතේ දැනගන්න දේවල් නැත්තම් අත්දකින්නත් ඉඳින දේත් එක්ක සතිය පවත්වන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ සෑම අරමුණක්ම දැනගන්නකොට සතිය තියෙනවා. ආස්වාස් ප්‍රස්වාසය දැනගත්තත්, සද්දයක් දැනගත්තත්, වේදනාවක් දැනගත්තත්, සිතුවිල්ලක් දැනගත්තත් ඒ සෑම වෙලාවකම සතිය තියෙනවා. ඒකෙන්ද බුදුරණන් දේශනා කරන සෑම අරමුණකම ඒකෝදිභාවයක් තියෙනවා. අපි තෝරන්නේ නැතුව බලන්න දන්න ඕන. තෝරන්න ගත්තොත් අපි එකකට කැමති වෙලා එකක් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැතුව අත්දකින්න ඒ වර්තමාන මොහොතට අදාළව අත්දකින්න අත්විඳින දේත් එක්ක ඉන්නවා. එතකොට අපි තේරීම් වලින් නිදහස් වෙනවා. හොඳ නරක වලින් නිදහස් වෙනවා. ප්‍රාර්ථනා වලින් නිදහස් වෙනවා. තෝරන මනස තමයි තණ්හාව. තණ්හාව කරන්නේ එකක් තෝරලා අනික ප්‍රතික්ෂේප කරනවා. භාවනා යෝගාචරය කරන්නේ තෝරන්නේ නැහැ. නිරීක්ෂකෙක් වෙනවා. දැනගන්නෙක් වෙනවා. එතකොට මේ වර්තමාන වශයෙන් අත්දකින්න අත්විඳින දේ තව ටිකකින් වෙනස් එකක් බවට පෙරලෙනවා. ඊට පස්සේ නිතර තේරෙනවා එකින් එකින් එකට මාරු වෙනවා, වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඉතින් හොඳට බලාගෙන ඉන්න පුළුවන්. මොකුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ කෙරෙන දේ බලාගෙන ඉන්නකොට විපස්සනා කරනවා කියලා කියනවා. වෙන දේ බලාගෙන ඉන්නවා. Taman චේතනා කළ මොනවාක් කරන්න යන්නේ නැහැ. ප්‍රකල්පනා කරන්නේ නැහැ. සංස්කාර කරන්නේ නැහැ. කෙරෙන දෙයට විරුද්ධ වෙන්නෙත් නැහැ. එකක් තෝරන්නේ නැහැ. අත්දකින්න අත්විඳින දේ තුල යමක් තෝරන්නේ නැහැ. මේක හොඳයි, මේක නරකයි, මේක වේවා, මේක නොවේවා කියලා තෝරන්නේ නැහැ. අත්දකින්න අත්විඳින දේත් එක්ක සාමකාමීව ඉන්නවා. එතකොට සෑම අරමුණකම ඒකෝදිභාවයක් තියෙනවා. නැත්නම් සෑම අරමුණකම නිශ්චල බවක් තියෙනවා. අපි සිතුවිලි දැනගන්නකොට සිතුවිලි වලට අකමැති වුණොත් ඒක තමයි කලබලේ. අපි සිතුවිලි ප්‍රතික්ෂේප කරලා ආනාපානී ඉල්ලනවා. නැත්නම් වෙන මොකක් හරි ඉල්ලනකොට ආරකත් එක්ක පොඩි හැප්පිල්ලක් තියෙනවා. එතකොට මේ මනස කැළටිච්ච මනසක්. එහෙම නැතුව මේ සිතුවිලි දැනගන්නකොට ඒකත් දැනගත්තේ සතියෙන් තමයි. ඊළඟට මට මූල කර්මස්ථානට එන්න පුළුවන්ද කියලා බැලුවොත් ආයි ඒ කර කර ඉන්න වැඩේට එන්න පුළුවන්. සක්මන නම් ඇවිදින එකට එන්න පුළුවන්. ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න කයට ආස්වාස ප්‍රස්වාසයට නැත්නම් කෝපයක් හොදන වෙලාවක් නම් ඒ කෝපය හොද හොද ඉන්න එකට එන්න පුළුවන්. කෑම කන වෙලාවක් නම් කෑම කන වෙලාවේ අත්දකින්න අත්විඳින දේ. ආන් එතකොට කලබලයක් නැහැ. නැත්තම් ඕනම මෙහෙම දෙයක් කියලා දෙන්න පුළුවන්. ඕනම වෙලාවක අපි වර්තමානට එළඹෙනවනේ මම දැන් මෙතන කියලා. ඒක සමහර විට කායික මානසික පහසුවක් වෙන්න පුළුවන්, කායික මානසික අපහසුවක් වෙන්නත් පුළුවන්. දෙකම සතිය. ඒ කියන්නේ අපි වෙලාවකට පරියන්කක හරි සක්මනක හරි ඕනම වෙලාවක වර්තමානට එළඹුණොත් සමහරක් වෙලාවල් තියෙනවා අපිට ඒක කායික වශයෙන් හොඳ පහසුයි. කයට කිසි වෙහෙසක් නැහැ, හිතටත් අපහසුවක් නැහැ, හොඳයි. ඉතින් වර්තමානයේ දැනුවත්කම ඒකත් සතිය. සමහරක් වෙලාවට කයට එච්චරම සන්තෝෂ නැහැ, කයට පහසු අඩුයි, හිතටත් නැහැ, හිතත් විසිරිලා, හිතත් අවුල්පාස වෙලා. ඒක දැනගන්නකොටත් ඒකත් සතිය. ඒ දෙකම මම කරපු එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ වර්තමානයේ තීරණය කරන කෙනෙක් නැහැ. වර්තමානයේ හේතුඵල ධාමයක් මතයි පවතින්නේ. අපි මේ ධර්මතාවයට විරුද්ධ වෙන එකයි තේරීම හරහා කරන්නේ. තණ්හාවෙන් එකක් ප්‍රතික්ෂේප කළා, එකක් ඉල්ලනවා. භාවනා යෝගාචරය දැනගන්න ඕනේ නැත්නම් විපස්සනා කරනවා කියලා කියන්නේ ඒකක් ප්‍රතික්ෂේප කරලා එකක් ඉල්ලන්නේ නැහැ, තියෙන එකත් එක්ක සාමකාමීව ඉන්නවා. එතකොට සෑම අරමුණක් තුළම ඒකෝදිභාවයක් තියෙනවා, ඒකාග්‍රභාවයක් තියෙනවා, නැත්නම් නිශ්චලත්වයක් තියෙනවා, කලබල නැහැ. අපේ මනසයි මේ කලබලය ඇති කරන්නේ. නැත්නම් අපි ඇතුලෙන් එළියට දාන එකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි දැනගන්න අරමුණු කෙලෙස් නෙමෙයි. අරමුණේ නෙමෙයි කෙලෙස් තියෙන්නේ, අරමුණට අපි ඇතුලෙන් යමක් දානවා. මේක හොඳයි, මේක නරකයි, මේක වේවා, මේක නොවේවා. එතකොට සත්‍ය තුල හොඳ නරක නැහැ, වේවා නොවේවා නැහැ. නැත්නම් ලෝකේ තියෙන දේවල් වල හොඳ නරක කියලා જાතියක් නැහැ. ලෝකේ තියෙන දේවල්. ඒක නිසා අපිට මේ මොහොතේ අත්දකින්න අත්විඳින දේ දැනගනිමින් ඉන්න පුළුවන් නම් ආන් ඒ දැනුවත්කමට හිතේ හේම හේත් වෙනවා. නැත්නම් දැනීම විතරක් පැවතිලා දැනගන්න අයින් වෙනවා. ප්‍රතිචාර ප්‍රතික්‍රියා එන්නේ අයිතිකාරය ආවොත්. නැත්තම් මමයා ඉස්සර වුණොත් තමයි ප්‍රතිචාර ප්‍රතික්‍රියා එන්නේ. මමයා මැදිහත් වෙච්ච හැටිය එකක් තෝ ඉල්ලනවා, අනික ප්‍රතික්ෂේප කරනවා. මමයා එන්නේ නැත්තම් ඒ දැනීම විතරක් පවතිනවා. දැනීම හේතුඵල ධර්මතාවය. ඒක මම කරන එකක් නෙමෙයි. මට ඕන විදියට පවතින්නේ නැහැ. ඒක සමහර විට පහසුවක් වෙන්නත් පුළුවන්, අපහසුවක් වෙන්නත් පුළුවන්. ඒක තමයි වර්තමාන මොහොත. ඉතින් ඕනම වර්තමාන මොහොත අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. ඒකත් ටිකකින් වෙනස් වෙලා යනවා. මෙතන ඊයේ කියපු එක තමයි ආයි කියන්නේ. අනිච්චාවත සංඛාරා. උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං ඌප සමෝසෝ. ඒ ඕක වැඩේ වෙලා තින්නේ මේ මරුණාට පස්සේ කියන්නේ. ඒතකොට මැරිච්ච කෙනාට ඇහෙන්නේ නැහැ. පිරිමි කට්ටියට ඇහෙන්නේ නැහැ ඒගොල්ලෝ බීලා. කාන්තාව අඬන එක්කෙනාට සපෝට් එක දෙන්න සපෝට් එකට අඬනවා. නැත්නම් එයාගේ කඳුළු පියනවා, එයා කලන්තේ දානකොට නැගිට ඕනෝ. ආඳුරු වටත් අරගෙන අනිච්චාවත කියලා ආඳුරු කියලා වටත් අරන් යනවා. ඉතින් ඒක නිසා යන්න කලින් දැනගන්න පුළුවන් නම් මේ සංස්කාර ධර්මයෝ නැත්නම් වර්තමානයේ අරමුණු දැනගන්න දේවල් ඒක ශනේකින් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. හට අරගෙන නිරුද්ධ වෙනවා. ඒ හට අරගෙන නිරුද්ධ වෙන ස්වභාවය කෙනෙක් දකිනවනම් ඔව් නිවීමකටපත් වෙලා කියලා කියනවා. ඉතින් ඒකින්ද අපිට මේ චේතනා නොකර ප්‍රකල්පනා නොකර සංස්කාර නොකර බලන් ඉන්න බෑ. බලන් ඉන්න බැරි නිසා අපි මේ අත් දකින්න අත් විඳින දේ හරහා ලෝකයක් මවනවා. ඉතින් ආන් එහෙම මවන්නේ නැතුව කෙරෙන දේ බලාගෙන ඉන්න එකට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඕකේ හිත වශී කරන්න ඕනේ. නැත්නම් පුළුවන් තරමක් ඉන්නේ මේ විදියට මෙන්න මේ කෙරෙන දේත් එක්ක ඔහෙ යන්නේ ඇරලා බලන් ඉන්න කලාව පුරුදු කරන්න ඕනේ. ඇඟිලි ගහන්න නැතුව. මැදිහත් වෙන්නේ නැතුව. මැදිහත් වෙන්නේ මමයා. මැදිහත්ුන් නැත්තම් ඒක ඔහෙ යනවා. මොන වගේද කියනවනම් ඔය මහාන කට්ටිය දන්නව මහගෙන මහගෙන යනකොට සමහරක් වෙලාවට බොබින් එකේ නූල් ඉවර වෙනවා. බොබින් එකේ නූල් ඉවර වුණාම උඩින් බැලුවාම පේන්නේ මැස්මන්ට් එක වැදිලා වගේ. මේ රෙද්ද එහෙම කරද්දි දෙනවා අර නූල් බකස් ගාලා එනවා. ඒ කියන්නේ බොබින් එකේ නූල් නැහැ. හැබැයි ඇත්තටම මැහුම වැදුනා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ බලන බැල්ම බොබින් එකේ නූල් නැතුව මහනවා කියලා කියත හැකියි. පැටලෙවෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මහලා නැද්ද කට්ටිය? බොබින් එක දන්නවද? ඉතින් බොබින් එකේ නූල් ඉවර වුණාම ඕම තමයි වෙන්නේ. ඉතින් ආන් ඒ වගේ නැත්තම් තනි අතේ අප්පුඩිය වගේ. මෙහෙම මැදිහත් වීමක් නැහැ. එහා පැත්තෙන් අත තියෙනවා. එතකොට ටකස් ගාලා වදින්නේ නැහැ. මේකින්ද නිතරම තීන්දු තීරණ ගන්න නැතුව ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොකර නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන් නම් දැනගන්නෙක් වෙන්න පුළුවන් නම් එහෙම දැනීම ඉතුරු වෙලා දැනගන්න අතුරුදහන් වෙලා යනවා. එතකොට මේ දැනීම කියන්නේ මම නෙමේ. අපි මේ දැනීමට තමයි මම කියන්නේ. මගේ කියන්නේ. මගේ ආත්මික කියාගන්න. නැත්තම් මේ දැනීම විතරක් ඔහේ තියෙනවා. දැනීම හේතුඵල ධර්මතාවයට අයිති එකක්. මට අයිති එකක් නෙමේ. එතකොට අපේ මනසත් සෝබා දහමට විවෘත වෙනවා. ධර්මතාවයට විවෘත වෙලා පවතිනවා. එතන අසහනෙ නැහැ. චිත්ත පීඩා නැහැ. යමක් අල්ලපු නැති නිසා. ඉතින් ආන් එහෙම ඔහොම යමක් අල්ලන්නේ නැතුව නිරීක්ෂකෙක් වෙන්න දැනගන්නෙක් වෙන්න උත්සාහ කරන්න. එතකොට දැනීම තියෙද්දි දැනගන්න අතුරුදහන් වෙන හැටි ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන්. ඉතින් දෝෂයක් නැහැ. දිගට ඔක ඒ මානසිකාර්ය නැත්තම් යෝනිසෝ මානසිකාර්යෙන් ගත කරන එක කරන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, වසර 4ක පමණ සිට මෙහි භාවනා වැඩසටහන් වලට වරින් වර සහභාගී වූවෙමි. ආනාපාන සති භාවනාව ලෙස ආස්වාස ප්‍රස්වාසයේ නාසිකාග්‍රේ දිස බලමින් මෙනෙහි කළෙමි. මෑතක සිට ආස්වාස ප්‍රස්වාසයේ දැනී සුළු වේලාවකින් නොදැනී යයි. එහෙත් මම සිහියෙන් සිටිමි. පෙර භාවනාවලදී දැනගත් පරිදි ශරීරයේ වේදනා දැනෙන ස්ථානද ශරීරයේ තදින් ස්පර්ශවන ස්ථාන ගැනද මෙනෙහි කළෙමි. අද අලුයම සක්මන් භාවනාවෙන් පසු පැයකමාරක පමණ කාලයක් මම ආනාපාන සති භාවනාවේ සිටියෙමි. වේදනා කිසිවක් නැත. එහෙත් ආනාපානයේ වරින් වර ඉතා සියුම් ලෙසද දීර්ඝ ලෙසද කෙටි ලෙසද අත්විඳෙමි. ශරීරයේ කිහිප වතාවක්ම ඍජු වෙන ආකාරයේද අත්දැක්කෙමි. එම පැය එකහමාරම හොඳ සිහියෙන් සිටියෙමි. ආනාපානය නොදැනෙන විට ශරීරයේ ගැටෙන තැන් මෙනෙහි කළෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙසක් ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
ඉතින් මේ වර්තාවේ පරියංක ගැන විතරක් සඳහන් කරන සක්මන් ගැන වර්තාව නැහැ. එතකොට මේ පරියංකෙදි කියනවා වෙලාවකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කයට හිත ගත්තට පස්සේ ආස්වාස ප්‍රස්වාස ගැන දැනුවත්කම එනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස දිග කෙටි වශයෙන් බලන්න පුළුවන්. වෙලාවකට ආස්වාස ප්‍රස්වාස නොදැනෙන මට්ටමට ගිහිල්ලා සංසිඳෙනවා. ඒත් සතිය නැති වෙන්නේ නැහැ. අර අරමුණක් මත තිබ්බ සතිය අරමුණ නැතුවත් පවතිනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් දිගටම භාවනා කරොත් වෙන්නේ ඉතා ඉක්මනට අරමුණ ගෙවෙන තත්ත්වයට හිතපත් වෙනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් ආස්වාස් ප්‍රස්වාස බලන් දෙන්නේ නැහැ. ඉක්මනටම ආස්වාස් ප්‍රස්වාස නොදැනෙන මට්ටමටපත් වෙලා අර විනාඩියක් දෙකක් තුනක් හතරක් විනාඩි පහක් ආස්වාස් ප්‍රස්වාස නොදැනෙන එකේ හිත හිටිනවා. ආයි ටිකකින් ලාවට එච්චර ගොරෝසු නැතුව ආස්වාස් ප්‍රසවාස පේනවා, ආයි යන්න යන්න සියුම් වෙනවා. ඔහොම දිගටම භාවනා කරොත් වෙන්නේ අරමුණ මත තියෙන සතුයි සතිය අරමුණ නැතුව පවතින වෙලාව වැඩි වෙනවා. අරමුණේ ටිකක් වැඩි වෙලාවක් හිටින්නේ නැහැ, වැඩි ටික ටික අර පැත්ත බර වෙනවා. අරමුණ නැතුව පවතින සතිය. ඒ කියන්නේ විනාඩියක් දෙකක් තුනක් හතරක්, විනාඩි 10ක් 15ක්, සමහර විට පැයක් කිසිම අරමුණක් නැහැ ඉන්න බව දන්නවා. මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ. ඔහේ ඉන්න පුළුවන්. බලාගෙන ඉඳයි තියෙන්නේ. ඉතින් බලන්න ඔහොම බලාගෙන යද්දී ඊළඟට මොකේටද හිත මාරු වෙන්නේ. ඉතින් මේ භාවනාව දිගට කරන්න ඕනේ. අවුරුදු 4ක් විතර කාලයක් කියනවා. මම හිතන්නේ ඒ කාලෙත් එක බලද්දී නම් මේ භාවනා කරලා නැහැ හරියට. මේ වරින් වර කරලා තියෙන්නේ අනම්මනම් වෙන වැඩක් කරනවා ඇති. සාමාන්‍ය බුද්ධ ආගමටත් යනවා ඇති භාවනා ජීවිතය අමතක කරලා. ඉතින් ඒක නිසා සමහර විට එකලසේනවා, ආයි කැඩෙනවා. ආයි භාවනා කරද්දී ආයි එකලසේනවා, ආයි කැඩෙනවා. ඕකට කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. එහෙම නැතුව භාවනා කරන කෙනෙක් දැනගන්න ඕනේ මම මේ යෝගාචර ජීවිතයක් ගත කරන්නේ. ඒක නිසා ඒකටම අනුග්‍රහ කරනවා. ඒකටම ගැළපෙන ජීවන රටාවක් ඇති කරගෙන ලෝකය දුවන්නම් වාලේ දුවන්නේ නැතුව මම මේ මේකට අදාළ කරුණු ටික එකතු කරගෙන මේක නැවත නැවත කරන්න ඕනේ කියලා මේකටම එළඹ පෙළඹ වාසය කරොත් අවුරුදු 4ක් යන්නේ නැහැ. නැත්තම් අවුරුදු තව බර ගානක් යයි. ඒත් භාවනාව තේරුම් ගන්න වෙන්නේ නැහැ. මේකින්ද දැන් හරියන පැත්තට ආවට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න. සක්මන වාර්තා කරලා නැහැ, සක්මනෙත් අත්දැකීම ලියන්න. මේකටම අනුග්‍රහ කරන්න. සක්මනෙත් බලන්න හොඳට අරමුණක් මත තියෙන සතියට මොකද වෙන්නේ. නැත්තම් වම් තියද්දි වම්, දකුණ තියද්දි දකුණ කියලා සිහියෙන් සක්මන් කරනවා. නැත්තම් අඩිපත් වලට දැනෙන දැනීම් විඳීම් බල බල හොඳට සක්මන් කරගෙන යනවා. ඒ දැනීම් විඳීම් වලට මොකද වෙන්නේ දිගට බලාගෙන යද්දි. ඉතින් ආන් ඒව වාර්තා වෙලා නැහැ. එතකොට අවුරුදු ගාන වැඩි වුණාට භාවනාව තේරුම් ගන්න කල්ලි ගිහිල්ලා. ඉතින් ඒකෙන් ද මේ හරියටම වැඩේට බහැලා කරගෙන කරගෙන ගියොත් ඔය පරියන්ක වගේම සක්මනෙත් එකලස එන්න පටන් ගන්නවා. සක්මනෙත් අරමුණ ගෙවෙන තැනට යනවා. ඊට පස්සේ එදිනෙදා සතියත් හොඳට පවත් ගන්න ඕනේ. ඉතින් ඒකෙන් ද පුළුවන් තරමක් බලන්න දැන් ඔය කාලේ සෑහෙන ගත වෙලා අවුරුදු 4ක් විතර. එතකොට කඩින් කඩ භාවනා නොකර මේ වගේ නේවාසික වැඩසටහනකට ඇවිල්ලා පුරුදු කරගන්න එක ඕක නැවත කරන්න. ආයි අර ලෝකයා දුවන්නම් වාලේ දුවන්න යන්න එපා. ලෝකයා දුවන්නම් ආල කිව්වේ පින්කම් පස්සේ යන්න එපා. දැන් සෑහෙන පින් කරලා දැන් භාවනා ජීවිතයකට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඕකට අනුග්‍රහ කරගන්න. නැත්නම් මේ භාවනා කරන අයට තේරෙන්නේ නැත්තේ ඕක තමයි. මේ වගේ ඇවිල්ලා එකලසක් කොහොමාරි හදාගන්නවා, ආයි ගෙදර ගිහිල්ලා සාමාන්‍ය බුද්ධ ආගමට දුවනවා. ඊට පස්සේ ඉතින් ආයි එකලස නැහැ, ආයි ලබන අවුරුද්ද එනවා. ආයි එකලසක් ගන්නවා, ආයි යනවා. ඉතින් අවුරුදු 8 ගත වෙලා. තාම භාවනා නැහැ, සතිය නැහැ. ඉතින් ඒකින්ද ඕකම කරන්න. ඒකට කියනවා ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරනවා කියලා. ඉතින් ලංකාවේ බුද්ධ ආගමේ අයට තේරෙන්නෙම නැති කැලල ඕක. තේරෙන්නෙම නැහැ. ආයි ගිහිල්ලා පරණ තැටිය දාගෙන ඇවිද ඇවිද ඉන්නවා. ওই මල්ලක් අර ඉල්ලගෙන වංශල් වටේ යනවා. වන්දනාව යනවා. ඉතින් අර ඉන්නකොට සතිය නැහැ. ඉතින් ඒකෙන්ද එහෙම වැඩි නටන්න යන්නේ නැතුව දැන් සතියෙම දිනු කරොත් සෑහෙන ඉදිරියට ඉක්මනට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි කියලා දෙන්න තියෙන්නේ. සක්මන ගැන වාර්තා කරලා නැහැ. බලන්නේ එකලසක් එනකොට ඒකට අනුග්‍රහ කරන්න. නැත්තම් ඒකට සලකන්න ඕනේ. නැත්තම් ලොකු සන්නාස කියන්නේ උට්ටාන සම්පදා විතරක් බෑ, ආරක්ක සම්පදා තියෙන්න ඕනේ. උට්ටාන සම්පදා කියන්නේ යමක් උපයන එක. ආරක්ක සම්පදා කියලා කියන්නේ උපයපේක රකින්න. ඒකටම අදාළ ජීවන රටාවක් හදාගෙන පුළුවන් තරමක් මේ ඉගෙනගත්තු දේ නැවත නැවත පුරුදු කරනවා. භාවිත බහුලීකත කරනවා. ආන් ඒක තමයි යෝගාවචරයෙන් සිද්ධ වෙන්න ඕන දේ. එහෙම නැත්නම් අපි යෝගාවචර ජීවිතය අමතක කරලා ආයින් ලෝකය දුවන්නම් වාලි දුවන්න ගත්තාම මේකේ ඉස්සරහට යන එක ප්‍රමාද වෙනවා. ඉතින් බලන්න මේ ඔය කාලෙන් සෑහෙන වැඩක් කරගන්න පුළුවන් ගත වෙලා තියෙන කාලය අනුව බලද්දී දැන්වත් කරන්න ඕන දේ තේරුම් අරගෙන දිගට සතිය පිහිටවන්න කියන්න තමයි තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස, මම මීතිරිගල නිසරණ වනසේහසුනට ආධුනිකයෙක් නොවෙමි. වසර කීපයක සිට මෙහි පැවැත්වෙන භාවනා වැඩමුළු වලට සහභාගී වී අත්දැකීම් රසක් ලබාගෙන ඇත්තෙමි. මගේ අවාසනාවට මින් පසුගිය කාලයේ වසර දෙකක පමණ කාලයක් පෞලේ කේතවාචකයන් කීපයකට මුණ දීමට සිදු වූ බැවින් භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි විය.
දැන් ඒකයි ලයිකිය පෞලේ.
මගේ අවාසනාවට මින් පසුගිය කාලයේ වසර දෙකක පමණ කාලයක් පෞලේ කේද වාචකයන් කිහිපයකට මුහුණ දීමට සිදු වූ බැවින් භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි විය. දැන් නැවතත් මේ වසරේ මුල් භාගයේ සිටම භාවනා වැඩමුළුවලට සහභාගී වෙමින් භාවනා කටයුතු සාර්ථකව කරගෙන යන්නෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ වසරේදී මා සහභාගී වන හතරවන භාවනා වැඩමුළුවේදී මා ලැබූ භාවනා අත්දැකීම් මෙසේ වාර්තා කරමි. සක්මන් භාවනාව. සතිමත්ව ලනුපැදුරේ සක්මන් කරන විට පාදවලට දැනෙන සියුම් බව හා රළු බවද, පළමුවෙන් පාදවල පොළවට ස්පර්ශ වන කොටස්ද නිරීක්ෂණය කරමි. පාදවලට දැනෙන සිසිල හා උණුසුමද නිරීක්ෂණය කරමි. ඒ අනුව සතිය මැනවින් පිහිටුවාගෙන සක්මනෙහි යෙදෙන්නෙමි. පාදවල වේදනා කිසිවක් නොදැනේ. පරයන්ක භාවනාව. මා වාඩි වී සිටින ඉරියව්ව දෙස මද වේලාවක් බලා සිටීමෙන් අනතුරුව බුදුගුණ මෙනෙහි කර නාසිකාග්‍රය ආනාපාන නිමිත්ත වශයෙන් තබාගෙන ආනාපානය මෙනෙහි කරමි. නාස් කුහරවල වැදීගෙන එන හුස්ම රැල්ල ඇතුල්වන පිටවන ආකාරයේද පැහැදිලිව නිරීක්ෂණය කරමි. මේ සමග උදරයේ පිම්බීම හැකිලීමද මනවින් වැටහෙයි. විනාඩි 10ක පමණ කාලයක් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන්කොට හඳුනා ගැනීමට හැකිවද අනතුරුව හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වේගන ගොස් නාස් කුහරවලින් හුස්ම රැල්ල ඇතුල්වන හා පිටවන ආකාරය පැහැදිලිවම නොපෙනෙන තත්ත්වයකට පත්වේ. ආනාපාන නිමිත්තද අප්‍රකට වී ඇත. උදරයේ පිම්බීම හැකිලීම යාන්තමට දැනේ. ශාරීරික වේදනා කිසිවක් නොදැනේ. කය බෙහිවින් සැහැල්ලු වී තිබෙන ගතියක් දැනේ. බලවත් ප්‍රීතියක් සිතට දැනේ. ආස්වාසයේ ප්‍රස්වාසයේ පැහැදිලිව නොතේරුණත් මූල කර්මස්ථානයේ තුල සතිය පවතින බව වැටහි. ඇතිකරගත් සතිය ආරක්ෂා කරගෙන මේ ඉරියව්වෙන්ම පැය කීපයක් වද ගත කිරීමට හැකියාවක් ඇතැයි හැඟේ. පින්වත් ස්වාමින් වහන්ස, මෙම කරුණ සැලකිල්ලටගෙන මගේ ඉදිරි භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
එතකොට මේ වார்த்தාවේ සඳහන් වෙනවා අර ඉඳගෙන භාවනා කරද්දී නැත්නම් ඉඳගෙන සතිය පිහිටවන වෙලාවෙදී මේ බලබල ඉන්න මූල කර්මස්ථානේ නැත්නම් ආනාපානේ ටික ටික සියුම් වෙලා යනවා. අර වෙන්කොට හඳුනා ගැනීම නැති වෙනවා කියලා. ඉතින් භාවනාවේ ඒක තමයි වෙන්නේ. මුලදී කියන්නේ අරමුණක පෞද්ගලික ලක්ෂණ බලනවා කියලා. ඉතින් ආස්වාසි කොහමද? ප්‍රස්වාසි කොහමද? නැත්නම් බඩ පිම්බෙනකොට කොහමද? හැකිලෙනකොට කොහමද? අඩිපතුල් පොළේ වදිදි වම තියද්දි කොහමද? දකුණු තියද්දි කොහමද කියලා අරමුණ විසිතුරු කරලා බලන්න උත්සාහ කරනවා. ඒකට කියනවා අරමුණක පෞද්ගලික ලක්ෂණ බලනවා, ස්වභාව ලක්ෂණ බලනවා, භාව ලක්ෂණ බලනවා, අත්‍යන්ත ලක්ෂණ බලනවා කියලා කියනවා. මේ අත්‍යන්ත ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ බලනවා කියලා කියන්නේ ඔය අස්තර විස්තර බලනවා. ආස්වාසි කොහොමද, ප්‍රස්වාසි කොහොමද කියලා හොඳට මානසිකාර්ය පැවැත්වුවොත් නැත්නම් සතිය පිහිටවාගෙන ගියොත් අරමුණේ ටික ටික යන්න තේරෙනවා අරමුණ නිකන් දියාරු වෙලා යනවා. බොඳ වෙලා යනවා. වෙන්කොට හඳුනා ගැනීම ටික ටික දුර්වල වෙනවා. එතකොට වෙන් කරලා හඳුන ගන්න බෑ. ගොජයක් විදියට තමයි දැනගන්න වෙන්නේ. ඔකට ලොකු සන්නංශේ දෙන උදාහරණේ තමයි අපි මේ කැඳ හදන වෙලාවේ රතු හාල් දාලා වතුර දාලා ලිපේ තියෙනකොට මේ වතුර මේ හාල් කියලා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක තැම්බෙන්න ගත්තට පස්සේ කැඳ වෙනකොට මේ වතුරද මේ හාල්ද කියලා වෙන් කරන්න බෑ. දැන් ඔක්කොම සම තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ අර හාලුයි වතුරයි දැන් කැඳ බවටපත් වෙලා දැන් භාවනාවත් කැඳ වෙලා යන්නේ. කැඳ වෙලා තියෙන්නේ. සමහර විට එහෙම භාවනාව කැඳ මට්ටමට එද්දී කැඳ නැහැ කියලාත් හිතෙනවා සමහරක් කෙනෙකුට. නිකන් දැන් බලන්න එකකුත් නැහැ. නිකන් දියාරු වෙලා ගියා වගේ අරමුණ ගෙවිලා වගේ නිකන් Tamanටත් තේන්නෝ කිසිම ගතියක් නැහැ. ඉස්සරලා නම් හොඳට ගොරෝසුට හුස්ම පෙවුණා. සමහරක් කෙනෙක් කොහොම සියුම් වෙනකොට හයියෙන් හුස්ම ගන්නවා. දැන් කලින් බලබල හිටපු හුස්ම නැහැ. හොඳට බැලුවා කියලා හයියෙන් හුස්ම ගන්නවා. එතකොට අර කැඳ තත්ත්වයට විරුද්ධ වෙලා තියෙනවා. කැඳ තත්ත්වය තමයි හොඳ. ඉතින් භාවනාවත් එහෙමයි අර වෙන්කොට බලන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. ඕක සක්මනේත් ওই විදියටම වෙනවා හොඳට සති පිටුවොත්. හොඳට සක්මනේ වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ හෝ අඩිපත්වල දැනෙන දැනීම විදිහ හොඳට බලාගෙන ගියොත් යන්න යන්න මේ වෙන්කොට හඳුනා ගැනීම දුර්වල වෙනවා. හැබැයි එතකොට තේරෙනවා සක්මනේදී දැන් ඉස්සර වගේ හොඳට සක්මන කෙරෙන්නේ නැහැ. නිකන් ඔහේ ඇවිදගෙන යනවා. නිකන් මොනාකක් කෙරෙන්නේ නැහැ වගේ වැටහිමක් එනවා. අර වෙනදා වගේ අධ්‍යක්ෂකව අත්විඳපු දේවල් නිකන් දියාරු වෙලා පවතින්නේ. කැඳ වෙලා පවතින්නේ. නැත්තම් ගොජයක් වගේ. වෙන්කොට හඳුනා ගැනීම නැහැ. ඉතින් මේ වෙන්කොට හඳුනා ගැනීම නැහැ කියලා කියන්නේ ඇත්තටම සංඥාව දුර්වල වෙනවා කියලා කියන්න පුළුවන්. සංඥාව පැත්තෙන් කතා කරනවා. සංඥාව කියන්නේ හඳුනා ගන්න දේවල්. ඉතින් බුදුරණාහි දේශනා කරන නම් කොට ප්‍රකාශයට පත් කරන ලද මේ හඳුනා ගන්න දේවල් සියල්ලෙකම වැරද්දා තියෙනවා. දැන් භාවනා කරගෙන කරගෙන යනකොට අර වෙන්කොට හඳුනා ගැනීම දුර්වල වෙනවා කියලා කියන්නේ සංඥාව පැත්තෙන් බැලුවොත් සංඥාවේ වැරද්දෙන් හිත නිදහස් වෙනවා. මේ හඳුනා ගැනීම සංඥාව වැරද්දක් නම් ඇත්තටම යමක් තියෙනවා වගේ පේනවා. හැබැයි එහෙම දෙයක් නැහැ කියන එකයි බුදුරණාහි පෙන්නන්නේ. නැත්තම් මේ ඇස්පනා අපිට තියෙන දේ අපිට පේනවා, පේන දේ තියෙනවා කියන එක බොරු වුණාට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. මේ බල බල හිටපේක තියෙනවා. නේද මේ තියෙන දේ තමයි අපිට පේන්නේ. පේන දේ තමයි තියෙන්නේ කියන එක බොරුවක්. ඒක සංඥාවේ වැරද්දක්. බුදුරණන්සේ පේන පින්ඩූපම සූත්‍රයේදී සංඥාව මිරිඟුවක් කියනවා. සංඥාව සත්‍ය වශයෙන් තියෙන එක නෙමෙයි මිරිඟුවක ස්වභාවය තමයි ඒ තදයට අවුව තියෙනකොට ඈත වතුර වගේ දිස් වෙනවා. හැබැයි ළඟට ගියාම දැක ගන්න බෑ. මේ අහස දිහා බැලුවොත් නිල් පාටට අහස යමක් දිස් වෙනවා. හැබැයි අභ්‍යවකාශයට ගියොත් නිල් පාට යමක් දැක ගන්න වෙන්නේ නෑ. සංඥාවත් ඒ වගේ එකක්. අපි හඳුනා ගන්න දේ සත්‍ය නෙමෙයි. වැරද්දක් තියෙනවා. දැන් මේ හඳුනා ගන්න බැරි තැනකට හිතපත් වෙනවා කියලා කියන්නේ සංඥාව දුර්වල වීමක්. එන හිත යන්නේ සත්‍ය තැනකට. විපස්සනාවට. නැත්තම් ඇති හැටියයි පේන්නේ. ඉතින් යන්න යන්න වෙන්නේ ওই අරමුණ ගෙවෙන එක. සිවුම් වෙන එක. දිය වෙන එක. එතකොට හිතා ගන්න ඕනේ දැන් හඳුනා ගැනීම නම් වූ වැරද්ද නැත්නම් හඳුනා ගැනීමේ තිබ්බ දෝෂේ නැහැ. නම් කොට ප්‍රකාශයට පත් කරන ලද සියල්ලේ වැරද්දෙන් හිත නිදහස් වෙනවා. දැන් නම් කරගන්න බැරුව යනවා. මේ ආස්වාසේ, මේ ප්‍රසවාසේ, මේ බඩ පිම්බෙනවා, හැකිලෙනවා, නැත්නම් අඩිපතුල් තියදී මේ දැනෙනවා, දේවල් දැනෙනවා කියන එක නම් කරගන්න බැරුව යනවා. නම් කරගන්න බෑ කියලා කියන්නේ එන හඳුනා ගැනීම දුර්වල වෙලා. සංඥාව දුර්වල වෙලා කියන්නේ සංඥාවේ වැරද්දෙන් හිත දැන් අයින් වෙලා හිත සත්‍ය තැනකට යන්නේ. ඒකින්ද හොඳට යන්න හඳුනා ගැනීම දුර්වල වෙනවා. එතකොට වார்த்தාවට ලොකුවට ලියන්න දෙයක්ත් යන්න අඩු වෙනවා. යන්න තේරෙනවා වැඩි ලියන්න දෙයක් නැහැ. සමහර විට යාට කමඨාන සුද්ධ වෙලා නැත්තම් යාට හිතෙනවා දැන් ඉස්සර වගේ භාවනාව හොඳට කෙරෙන්නේ නැහැ කියලා. ඉස්සර නම් හොඳට කෙරුණා. ඉස්සර නම් මේ අරමුණ හොඳට පෙවුණා. දැන් පේන්නේ නැහැ. දැන් මේ අරමුණ දියාරු වෙලා කියලා සමහර විට එයා මේ ඉස්සරහට යන නැත්තම් මේ අධ්‍යක්ීම භාවනාව හොඳ පැත්තට යද්දී එයා ඒක වැරද්දක් විදිහට බාර ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකට තමයි කමටහන් සුද්ධ කරගන්න ඕනේ. දැනගන්න ඕනේ යන්න වෙන්නේ ওই අරමුණ ගෙවෙන ස්වභාවයටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, වැය වෙන ස්වභාවයට, ෂේ වෙන ස්වභාවයටපත් වෙනවා. ඒ වෙන්නේ කෙලෙස් ගෙවීමක් තමයි සිද්ධ වෙන්නේ. අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙන්නේ. ඒකින්ද ඔය යන්න යන්න ඕක තමයි අත්දකින්න වෙන්නේ. ඒකින්ද හොඳට සක්මනේ සතිය පවත්තන්න සක්මනේදී තොයි පැත්තට තමයි යන්නේ. පරියන්කෙත් එහෙමයි. එදිනෙදා හොඳට සතිය පවත්තන්න ගත්තොත් එදිනෙදාත් ඔය වෙන්කොට හඳුනා ගැනීම දුර්වල වෙලා හිත සමතැනකට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේකටම එළඹ පෙළඹ වාසය කරන්න ඕනේ. නැත්තම් මේකටම යොමු කරගත්ත මානසිකාරයකින් සතිය පිහිටවන එකම දිගට කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය මම කියපු ටික ඉස්සරහට යද්දි තේරෙයි ටික ටික. ඉතින් මතක තියාගන්න යන්න යන්න වෙන්නේ අරමුණ සිවුම් වෙන එක, ගෙවෙන එක. හැබැයි සතිය ගෙවෙනව නෙමෙයි. සතිය නැති වෙනව නෙමෙයි. සතිය බල සම්පන්න මට්ටමක පවතිනවා. අරමුණ ගොරෝසුවට නැතත් සතිය කැඩෙන්නේ නෑ. අරමුණක් මත තිබ්බ සතිය අරමුණ නැතුවත් පවත්වන්න පුළුවන් කියන තත්ත්වෙට විශ්වාසය ඇති වෙනවා යන්න යන්න. ඉතින් නැවත අරමුණ ගොරෝසුවට පේද්දී හොඳට බලන්න. ඊට පස්සේ බලන්න මේ සියුම් එනකොට අරමුණ අල්ලන්න බෑ. ගෙවෙන පැත්තට යන්නේ. ඒත් හොඳට බලාගෙන යන්න. අරමුණ සියුම් වුණාට අවධානය තියාගන්න හොඳට. එතකොට සියුම් අරමුණ සියුම් වෙන්න වෙන්න ඒක දැනගන්න නම් හොඳ බල සම්පන්න සතියක් තියෙන්න ඕනේ. මෝරපු සතියක් තියෙන්න ඕනේ. වැඩුණු සතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා නැවත නැවත සතිය පිහිටීම හරහා මේ ගෙවෙන පැත්තට අවදි බව ගන්න තමයි භාවනා කරන්නේ. ගොරෝසු සංඥාවක ඉඳලා හිත සියුම් සංඥාවකට බස්සන එක තමයි භාවනාව කියලා කියන්නේ. නැත්නම් යමක ඇති තැනක ඉඳලා නැති තැනකටයි යන්න හදන්නේ. ඉතින් නැති තැනට ගිහිල්ලා අවදි වෙන්න නම් අර අල්ලගත්ත අරමුණේ හොඳට විස්තර බල බල සියුම් එන්න ඇරලා හොඳට අවදානි තියාගෙන යනවා. මානසිකාරය පවත්වන. ඉතින් ආන් ওই විදිහට බලන්න යන්න යන්න ගෙවෙන පැත්තට යන්නේ සතිය බල සම්පන්න වෙන්න නම් හොඳට එදිනෙදා සතිය දිනු කරන්න. සක්මනේ දිනු කරන්න. ඉඳගෙන ඉන්නකොටත් ওই විදිහට නැවත නැවත කරගෙන යන්න. එතකොට ඔන්න ඔය තව දුරටත් අරමුණ ගෙවෙන හැටි සියුම් වෙන හැටි අති සූක්ෂම භාවයටපත් වෙන හැටි ඒ සතිය පවත්වන්න පුළුවන් කියන එක Tamanටම තේරේ. ඉතින් ඉස්සරහට දිගටම කරගෙන යන්නයි තියෙන ওই විදිහටම. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
ඊළඟ ප්‍රශ්නය සක්මන් භාවනාව. අතිගරු ස්වාමින් වහන්සේ උදෑසන 4 සිට 4:20 දක්වා වූ කාලය තුල මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. එෙහිදී මට පහසඳෙන් දා නිරීක්ෂණය කළෙමි. වම් පය සහ දකුණු පය ලණුපැදුරේ ඉතා හොඳින් ස්පර්ශ වන බව මට ඉතා හොඳින් වැටහුණි. දකුණු පය ලණුපැදුරේ ගැටෙනවත් සමගම එම පාදයේ පිළුඹ යටිපතුල හා ඇඟිලි ප්‍රදේශ එම පාදයේ ඇඟිලි වලින් සහ යටිපතුලේ කෙළවරින් ලණුපැදුර ඉතා තදින් අල්ලා ගන්නවාක් මෙන් දැනුනි. ඒ සඳහාගත් සහය නිසාම ශරීරයේ දකුණු පස භාගය උඩට එසවි වම් පස ඉදිරියට විසිවි යනවත් සමගම වම් පාදයේ ඉතා සෙමින් පහතට පතිත වී සිරුර සමබර වන බවක් දැනිනි. මෙයට උපමාවක් ලෙස මට වැටහුනේ වලවල් සහිත බොරළු පාරක් ගමන් ගන්නා කරත්තයක් පාරේ ඇති වලකට වැටෙනවත් සමගම එම කරත්තය වල දෙසට ඇලවි එම ඇලවීම තුලින්ම හටගන්නා ලද ශක්තියෙන් නැවත අනෙක් පසට කරත්තේ කෙලින් වීමෙන් කරත්තේ සමබරකම ආරක්ෂා වී එය ගමන් කරමින් සිටින ආකාරයක් මෙනි. පරයන්ක භාවනාව. පාන්දර 4:20 සිට පරයන්ක භාවනාවේ පැයක් පමණ කාලයක් හුස්ම රැල්ල තුල සිහිය පැවැත්වීමට ක්‍රියා කළෙමි. එෙහිදී මට පහත සඳහන් ද නිරීක්ෂණය විනි. මුල් විනාඩි 20 තුල හුස්ම රැල්ල තුල සිහිය ඉතා හොඳින් පවතින බව මට දැනුනි. එනම් හුස්ම රැල්ලේ දීර්ඝභාවය, කෙටිභාව, ආස්වාසය, හුස්ම රැල්ලේ පළල් බව, ප්‍රස්වාස හුස්ම රැල්ලේ උණුසුම් බව, හුස්ම රැල්ලේ සිසිල් බව, ප්‍රස්වාස හුස්ම රැල්ලේ උණුසුම් බව එක් නාස්පුඩුවකින් පමණක් ආස්වාසය වීම හා ප්‍රස්වාස වීම නාස්පුඩු දෙකම පිරි ආස්වාසය හා ප්‍රස්වාසය වෙන බව යනාදී නිරීක්ෂණයන් විනි. මෙසේ ආනාපානයේ තුල පසුවන සිහිය පවත්වාගෙන යන විට කය හැකිලි යන ස්වභාවයත් පැත් ඕලාරික කයත් ඕලාරික ලෙසින් ඉදිරිපසින් පහතට ඇදී යන බවත් වැටහුණි. එම ක්‍රියාව අතහැර මම නැවත හුස්ම රැල්ලට සිහිය පැවැත්වෙමි. ඒ අතර කය ඊටාම ඕලාරික ලෙසින් පහතට ඇලවී ඇති බව නිරීක්ෂණය වුනේමි. ඒ සමගම දැඩි වේදනාවක් පිටකොන්දේ දෙසින් මට දැනුනි. එවිටද මට වැටහුණි මම මූල කර්මස්ථානයෙන් බැහැර වී ඇති බවයි. නැවත නැවත මගේ සිහිය මූල කර්මස්ථානයට යොදන විට එතෙක් පැවති කොන්දේ වේදනාව නොදෙනී ගිය බව වැටහුණි. ඒ සමගම නැවතත් ඉතා සියුම් කයක් ලෙසින් ඉතා සෙමින් එය ඉහළට එසවි ඍජු තත්ත්වයට පැමිණ සමබර වෙනි. මෙම ක්‍රියාවලිය හරියට අප භාවනා මධ්‍යස්ථානයේ පවත්නා දොරත් එක්වරම නොවැසි ඉතා ක්‍රමයෙන් එම කෘත්‍ය වනවාක් මෙනි. මෙම ක්‍රියාවට සිත යෙදීම මට වැටහුණේ මා මූල කර්මස්ථානයෙන් වෙන් වී ඇති බවත් මෙලෙසින් එය වටහාගෙන මා නැවත නැවත හුස්ම රැල්ලට සිහිය යොමු කළෙමි. එසේ සිටින විට ශරීරයේ නැවතත් ඉතාමත් සියුම් ලෙසින් දූවිලි අංශු සම්භාරයක් මෙන් ශරීරය පිටුපස දෙසට පහත් වෙන බවක් වැටහුණි. එහෙත් පෙර අවස්ථාවේදී මෙන් ඉදිරිපසට පහත් වන අවස්ථාවේදී මෙන් වේදනාවක් නොදැනුනි. එසේ පහත් වීමද සිදුවේ ඉතාමත් සෙමින්ය. නැවතත් මූලික කමඨහණින් ඉවත් වී ඇති බව දැකගත් මා ආස්වාස පාස්වාස රැල්ල තුලම නැවත නැවත සිහිය පැවැත්වුවෙමි. එවිට ඉතාම සූක්ෂම ලෙසින් හුස්ම රැල්ල සියුම් ආකාරයෙන් දූවිලි වලාවක් මෙන් කය ශරීරයේ ඉදිරියටත් පසුපසටත් පහත් වන බව නිරීක්ෂණය විය. නැවත නැවත මා මූල කර්මස්ථානයේටම සිහිය පිහිටුවද හුස්ම රැල්ල සොයාගත නොහැකි තරමට ඉතා සියුම් වී ඇති බව මට නිරීක්ෂණය වුනේමි. අතිගරු ස්වාමීන් වහන්ස, මෙලෙස ඕලාරික හෝ සියුම් ලෙසින් ශරීරය ඉතා ඕලාරික ලෙසින් සහ ඉතාම සෙමින් සිරුර පහත්වීම නිරීක්ෂණය වීම මූල කර්මස්ථානයේට අගතියකයි මම විශ්වාස කරමි. එබැවින් දර්ශනයන් පෙනීම භාවනාවේ නොමග යාමක්ද? එම නිසා ශරීරයේ පෙළෙන අතකට පෙළෙත්වායි බිය නොතකා මම නැවත නැවත ආනාපානා මූල කර්මස්ථානයේට සිත යොමු කළෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉහත කරුණු පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවපූර්වකව පාද නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම වෙනුවෙන් ඔබ වහන්සේගේ ආයු කාලය අතිවිශාල ප්‍රමාණයක් වර්ධනය වේවායිද මේ භවයේදීම මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය කර්මයේ ඉවහල් වේවායිද ප්‍රාර්ථනා කරමි.
එතකොට ඒ සක්මන සම්බන්ධයෙන් කියනවා මේ සක්මනේ යනකොට හොඳට සතිය පිටවාගෙන වම් දකුණ වශයෙන් නැත්නම් අඩිපතුල් වලට දැනෙන දැනීමෙලීම වශයෙන් යනකොට මේ රික්මේකට සක්මන සිද්ධ වෙනවා වගේ තේරෙනවා කියලා ඔයාට වැඩිහිච්ච ඇති වාර්තා කරලා තියෙනවා. මේ කරත්තයක් වලවල් වල වැටි දෙපැත්තට බර සමබර වෙවි ඊට මෙහෙට පැද්දි පැද්දි යනවා වගේ වැටහිමක් ආවා කියලා. ඕක සමහර කෙනෙකුට තියෙනවා බයිසිකලයක පැටල් එක පාගන කොට වගේ දෙපැත්තට බර වැටෙන හැටි. නැත්තම් මේ ශික්ෂත් ක්‍රමයට මැහෙන ආකාරයක් වගේ එක එක කෙනාට ඒ අත්දැකීම තමන්ට හුරු පුරුදු එකකින් ප්‍රකාශයට පත් කරනවා. ඒ කියන්නේ අර සක්මන රිද්මේකට ඉබේම සිද්ධ වෙන ගතියක් තේරෙනවා. ආයාස කරලා කරපු සක්මන අනායාස වෙන්න පටන් ගන්නවා. දැන් අර වෙන්කොට හඳුනා ගැනීම එහෙම යන්ති ටික ටික අඩු වෙනවා. සක්මනේ හැබැයි රිද්මේකට ඔහේ සිද්ධ වෙනවා. වෙහෙස කර ස්වභාවය අඩුයි. නිකන් ඔහේ දෙපැත්තට පැද්දි පැද්දි යනවා වගේ වැටහිමක් වෙනවා. රිද්මේකට ඔහේ යනවා. සතිය කැඩිලත් නැහැ. එච්චර වෙහෙස කරත් නැහැ. සක්මනේ ඉබේ සිද්ධ වෙන මට්ටමක් තමයි භාවනා කරන කෙනාට වැටහෙන්නේ. එහෙම තමයි සක්මනේ හොඳට සතිය පිටවගෙන යද්දී රිද්මේකට සක්මන යනවා වගේ නැත්නම් සික්සැක් ක්‍රමයකට ඇවිදිනවා වගේ නැත්නම් මේ වார்த்தාවේ තියෙන විදිහට කරත්තයක් ඒ වලවල් වල දෙපැත්තට සමබර වෙවි යන හැටි වගේ Tamanට එක එක ආකාරයට වැටෙන්න පටන් ගන්නවා. මේ සක්මන ඉස්සරහට යන්නේ යන්නේ එහෙමයි. වෙන්කොට හඳුනා ගැනීම අඩු වෙනකොට ඔන්න ඔය රිද්මේකට ඉබේ සක්මන අනායාසයෙන් කෙරෙන හැටි තමයි වැටෙන්නේ. ඉතින් ඒක දෝෂයක් නෑ. දිගටම බලාගෙන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ පරියංකේදී කියනවා අරමුණ සියුම් වෙනකොට කය එහෙට මෙහෙට පැද්දෙන්න නැත්තම් පහත් වෙන්න පටන් ගන්නවා. ඒ සත්‍ය පිටවාගෙන යද්දි කය ඉබේම යාට ඕන හැඩේ ගන්නවා. සමහරක් කෙනෙක්ගේ කය ඉස්සරහට පහත් වෙනවා. සමහරක් කෙනෙක්ගේ කය පැත්තට ඇලවෙනවා. නැත්තම් පිටිපස්සට පහත් වෙන්න වගේ යනවා. සමහරක් කෙනෙක් එහෙම වෙනකොට මේ කල්පනා කරනවා මේක වෙන කෙනෙක් දැක්කොත් මම නිදී කියලාද කියලා හිතයිද දන්නේ වගේ කියලා එකක් හිතෙනවා. මගේ එයාට නිින්ද ගිහිල්ලා නැහැ. එයා දන්නවා. සතියක් තියෙන හැබැයි කයි බේටම පාත් වෙනවා. එයාට හිතෙනවා සමාජයට වෙන කෙනෙක් මම නිදී කියලා හිතයිද දන්නේ කියන සැකෙත් එනවා. ඉතින් එහෙම හිතන්නත් හොඳ නැහැ. මොකද ඇත්තටම අනිත් අය නිදි. අනිත් අය ඇත්තටම නිදි. දැන් මෙයා නිදි නැහැ. කඳ පාත් වුණාට. ඉතින් ඒක නිසා කඳ පාත් වුණාට සතිය නැති වෙන්නේ නැහැ. ඉතින් ඕන නම් කෙලින් කරගන්න පුළුවන්. නැත්තම් කයි පාත් වෙලා තිබුණාට කමක් නැහැ. සතිය තියෙනවනම් ඔහි බලාගෙන ඉන්නේ. එතකොට සමාජයට අරමුණක් ගෙවිලා අරමුණක් විශේෂයෙන් අල්ලන්න හැදුවට ඒ වார்த்தාවේ හතර තැනක වාර්තා කරනවා. යන්න යන්න අල්ලගන්න අරමුණ නැහැ. හුස්මත් ඉතාම සූක්ෂම භාවයටපත් වෙලා කයත් එයාට ඕන හැඩේ අරගෙන හැබැයි සතිය තියෙනවා. ඉතින් කය සමහර විට ඒක ටික දවසක් දිගට භාවනා කරගෙන යද්දී කය එහෙම ඒට මේට ඇලවෙන එක නවතිනවා. ඊට පස්සේ කෙලින් ඉන්න පුළුවන්. අරමුණත් ගෙවිලා යනවා. නොදෙනී යනවා. දැන් කියනවා අරමුණ ගෙවිගෙන යනවා කයත් පැත්තකට ඇලවෙනවා. ඒකට මොකද කරන්නේ කියලා. ඕන නම් සතියෙන් කෙලින් වෙන්නත් පුළුවන්. කෙලින් නොවී ඔහේ ඉන්න පුළුවන් නම් ප්‍රශ්නෙකුත් නැහැ. සමහර කයක බෙල්ල කඩා වැටෙනවා. මෙහෙම නිින්ද ගිහිල්ලා වගේ බෙල්ල පහතට කඩාගෙන වැටෙනවා. හැබැයි සතිය තියෙනවා. නිින්ද ගිහිල්ලා නැහැ. අරමුණත් සමහර විට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සතිය නැති වෙලා නැහැ. ඉතින් ඒකින්ද ඕන නම් සතියෙන් කෙලින් වෙන්න පුළුවන්. අපහසුවක් නැත්නම් ඔහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඒක සමහර විට දිගට කරගෙන යද්දී අඩු වෙනවා. සක්මනත් හොඳට කරලා දිගට දිගට භාවනා කරනකොට ඒ කය හිට මෙහෙට පැද්දෙන ඇලවෙන එක නැති වෙන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍ය එක දිගට හිටින්නේ නැහැ. ඉතින් බලාගෙන යන්න තමයි තියෙන්නේ. දෝෂයක් නැහැ. කය එයාට ඕන හැඩේ ගන්නවා. හිතලා කරනව නෙමෙයි, එයාට ඕන පැත්තකට එයා පාත් වෙනවා. එක ඉස්සරහට නැවෙනව නැත්තම් පැත්තට ඇලවෙනව වැටෙයිද කියලාත් හිතෙනවා. අරමුණත් ඒ වෙලේ අල්ලගන්න බෑ. හිත කැඩිලත් නැහැ. අරමුණේ තියෙන්නේ හිත. අපි හිතනවා මේ අරමුණෙන් ගිලිහිච්ච හින්දා මේ කය එහෙට මෙහෙට වෙනවද දන්නේ නැහැ කියලා. හැබැයි තේරෙන හොඳට අවධානය යොමු කරාම අරමුණ ඉතා සියුම්ම වැටෙනවා. සමහරක් විට නොදැනෙන මට්ටමටම ගිහිල්ලා. ඉතින් ඒකින්ද ඕනේ නම් කය සතියෙන් කෙලින් කරගන්න අපහසු නැත්තම් එහෙම සතියෙන් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒක ටික දවසක් යද්දි වෙනස් වෙලා යනවා. ඒක සමහර විට වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකින්ද ඒක එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. සක්මනේත් හොඳයි, පරියන්කෙත් හොඳයි. එදිනෙදා සතිය ගැන අවධානය යොමු කරන්න. එදිනෙදා කරන වැඩත් පුළුවන් තරමක් සතියෙන් කරන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, කම්පටහට සෑම ක්‍රියාකාරීත්වයම ක්‍රියාකාරීත්වයකම නිරෝධය බැලීම. පෙරදින ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මට වැටහුණේ සෑම මොහොතකම සතිමත් විය යුතු බවකි. එය මගේ සිතට තදින්ම කා වැදුනි. පෙර මා සිතුවේ පර්යංකේදී හා සක්මනේදී සතිමත් විය යුතු බවයි. ඒ අනුව පෙරට වඩා සෑම මොහොතකම පාහේ සතිමත් විය යුතු බව සිතට කා වැදුනි. ඒ අනුව මගේ සිත මා දැන් මෙතන මොනවද කරන්නේ යනුවෙන් ප්‍රශ්නය නගන බව දැනේ. පොදු හා පෞද්ගලික පිරිසුන් කිරීම් කරන විට, ජල නලය ක්‍රියාත්මක කරන විට, නිකුත්වන ශබ්දය විවිධ බව, ජලයේ ඇති උණුසුම් සිසිල් බව, ආපෝ ධාතුව සිහිපත් කළේය. ජලය හඬ නගමින් ගලන විට අන් ඉඳුරන් පරදවා කන ඒ වෙත යොමුවන බව දැනිනි. ක්‍රියාව නිමවන විට මේ සියල්ල නිරුද්ධ වී ඇත. අවස්ථාවන්ට අනුව මේවා පාවිච්චයේදී නිකුත්වන ශබ්දයන් වෙනස් වන බව අවබෝධ විය. තේපානයේදී එම බඳුනේ බර, රසය, සීත, උණුසුම් බව මෙනෙහි කරන විට ධාතුන්ගේ ස්වභාවය අවබෝධ විය. ක්‍රියාවන් අවසාන වන විට නිරෝධය ඇති වී ඇත. ආහාර ගැනීමට යාමේදී පිගාන අතට ගත්තිට දැනෙන බර, ආහාර දුටු විට එවයේ වර්ණය, රසය, සුවඳ සිහිපත් විය. ආහාර මිශ්‍ර කරන විට ඇඟිලිවල ඇලෙන බව, ගුලි කරන විට, මුව තුළ තබන විට, හපන විට සුවඳ, රස, ශබ්ද දැනී ඒවා එකිනෙකට නිරුද්ධ වන බව දැනුනි. ජලය පානය කරන විටද සීත, උණුසුම් බව ඇතිවන ස්පර්ශය, ගිලෙන ශබ්දය දැන් ඒවා නිරුද්ධ වී ගියේය. පුටුවක ඇඳ මත වාඩි වෙන විට කයේ කොටස් ඒ මත හැපෙන බව අනුව සුව පහසුව බව දැනී නිරුද්ධ විය. නින්ද සඳහා ඇඳ මත වැතුරන විට ස්පර්ශය දකුණු ඇලේ ප්‍රදේශය තද වී ඇති බවද දැනුනි. ඇඳ මතදී හුස්ම රැලි කිහිපයක් නිරීක්ෂණය කළෙමි. ඒවා බොහෝ දිගු බව දැනී නිරුද්ධ විය. සක්මන් භාවනාව. ස්පර්ශය මත සිත පිහිටුවමින් සක්මන ආරම්භ කළෙමි. වෙන්දා සක්මන කෙළවර හැරෙන අවස්ථාව මා නිරීක්ෂණයට ලක් නොකළ දෙයකි. හැරෙන විට දකුණු ඇලෙන් හැරෙන බව පමණි කළේ. මෙහිදී දකුණු අත හා කකුල පෙරට එන බව දැනුනි. පියවර 15න් 15ට මා නතර වෙමින් සතිමත්ව සක්මන් කිරීම නිසා වෙනදාට වඩා සතිමත් බව ළඟා කරගත හැකි විය. කයත් සමග සිත පවත්වා ගැනීම සමීප කරගත හැකි විය. ධන හිසකින් නැගුණු ශබ්දයේද අවධානය ලක්කෝ අතර එය නිරුද්ධ වී ගියේය. පරයන්ක භාවනාව. පරයන්කේ හොඳට පට්ටල් වී දෑස් පියා ගතිමි. ඒ විගසම තරමක් විශාල රවුමක ඉතා සියුම් විවිධ පාට අංශු රාශියක් විශාල වේගයකින් චලනය වන ස්වභාවයක් දිස්විය. විනාඩියක් පමණ කාලයක් පැවති නිරුද්ධ වී ගියේය. එම දර්ශනය මම නොවේ, මගේ නොවේ යයි අත්හලෙමි. හුස්ම රැල්ල නිරීක්ෂණයට පෙළඹුණෙමි. හුස්ම රැලි 20ක් පමණ නිරීක්ෂණයට හසු විය. එක් ආශ්වාසයකින් කඩින් කඩමෙමින් පහළට යන බව දැනුනි. තව නිරීක්ෂණය කළද එවැනි දෙයක් හසු කර ගැනීමට නොහැකි විය. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එක හා සමාන කාල පරතරයකින් සිදු නොවන බවද එකිනෙකට වෙනස් බවද අවබෝධ විය. හුස්ම රැලි නොදෙනී ගිය අවස්ථාද විය. එක් අවස්ථාවක කයට සිත යොමු විය. දන හිස්වල වේදනා තුනටියේ වේදනා ඇති වී තිබුණද ඒවයින් මිදී හුස්ම රැල්ල වෙත ආවෙමි. එක් ආශ්වාසයක් උදරයේ ප්‍රදේශයට දැනිනි. කන්වල සුළු පීඩනයක් ඇති කිරීමට එම සියුම් ආශ්වාසයේ හේතු විය. දකුණු කන මදක් උණුසුම් විය. මේ තත්ත්වය මම නොවේ මගේ නොවේ යයි සිතුවෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස වැරදි තැන් නිවැරදි කර උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
එතකොට මේ වார்த்தාවේ සඳහන් වෙන්නේ වර්තමානයේ අත්දැකීම ගෙවෙන හැටි බලමින් සතිය පිටවන්න පුළුවන් වුණා කියලා. එතකොට තේරෙනවා හැම වෙලාවකම සතිය හැම වෙලාවකම භාවනාවක් තමයි. නැත්තම් අපි ඉඳගෙන විතරයි භාවනාව ගැන අවධානය යොමු කරන්නේ. සක්මන ගැන කියලා දුන්න නිසා සක්මන් කරනවා, නැත්තම් සක්මනත් ඇවිදින එකත් භාවනාව නැති වෙලාවක් කියලා හිතනවා. ඉතින් ඒකෙන්ද තේරෙනවා මේ එකින් එකට සතිය මාරු කරමින් යන්න පටන් ගත්තොත් භාවනාවෙන් තොර වෙලාවක් නැහැ. එතකොට තේරෙනවා මේ භාවනාවට විශේෂ තැනකුත් නැහැ, වෙලාවකුත් නැහැ. මේ අහවල් තැනම භාවනා කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. ඕන තැනක භාවනාව තමයි සතිය දන්නවා. එතකොට නිස්සාරණවණේට එන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයේ හිටියත් භාවනාව. ඒක නිසා මේ නිස්සාරණවණෙන් ඇවිල්ලා අහුල ගත්තට පස්සේ සතිය තව කෙනෙකුට කියලා දෙන්නත් පුළුවන්. මේකින්ද ඔය සතිපාසලේ ළමයින්ට සතිය කියලා දුන්නාට පස්සේ ඒ පන්තියේ අනිත් ළමයිට ඒ ළමයා තමයි සතිය කියලා දෙන්නේ. ඔය බලංගොඩ වැඩසටහන කරද්දී 9 වසරේ මුස්ලිම් ගෑනු ළමයා වැඩසටහනට ආවේ ඉස්කෝල 20ක විතර ශිෂ්‍ය නායක නායිකාව. පන්ති නායකයෝ ශිෂ්‍ය නායක. ඉතින් අනිත් ළමයි ඔක්කොටම සහභාගී වෙන්න බැරි වුණා. මේ මුස්ලිම් ළමයා වැඩි අල්ලගත්තා. සතිය පිටුනේට ගිහිල්ලා මුළු පන්තියටම සතිය කියලා දෙනවලු. ටීචර් උගන්වද්දී හොඳට අහගෙන ඉන්න එක තමයි සතිය. ටීචර් උගන්වන්නේ ළමයි වටපිට බලන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැතුව එක එකව කල්පනා නොකර හොඳට අහගෙන ඉන්න ඕනේ කියලා අනිත් ළමයිට කියලා දෙනවලු. ටීචර් උගන්වද්දී මෙහෙමයි සතිය පිටවන්නේ. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි සතිය පිටවන්නේ. ඇවිදිනකොට මෙහෙමයි සතිය පිටවන්නේ කියලා ඒ ළමයා දැන් කියලා දෙනවලු අනිත් අයට. ඉතින් ඒක නිසා හරියටම සතිය තේරුණා නම් මේක හැමතිස්සෙම කරන්න පුළුවන්. හැමතිස්සෙම තේරෙනවා මම මගෙත් එක්ක. ඒක තමයි සතිය. මම දැන් මෙතන. මම මගෙත් එක්ක යාළු වෙනච්ච වෙලාවට සතිය. ඉතින් ඕක ඕන කෙනෙකුට කියලා දෙන්න එච්චර අමාරු නෑ. කරන වැඩෙත් එක්ක යාළු වෙලා ඉන්න කරන වැඩෙත් එක්ක 100%ක් ඉන්න ඒක තමයි සතිය. ඉතින් අපි සතිය තේරුම් ගත්තට පස්සේ තේරෙනවා භාවනාව එච්චර අමාරු නෑ. සතිය තේරුම් නැත්තම් අපිට කොච්චර බණ ඇහුණත් කොච්චර කමටහන් දුන්නත් අර අහපුවා කල්පනා කර කර ඉන්නෝ මේ තාම භාවනාව මොකද්ද කියලා තේරෙන්නේ නෑ. මේකින්ද සතිය තේරුණාට පස්සේ තේරෙන ඕන වෙලාවක සතිය පිටවන්න පුළුවන්. සතිය මේ අහවල් වෙලාවේ සතිය පිටවන්න බෑ කියලා කියන්න බෑ. හැම වෙලාවකම සතිය තමයි. ඉතින් ඕන වෙලාවක තේරෙනවා හිත එහෙම යනවා පයින්න වගේ තේරෙනවනම් ආයිත් මම දැන් මෙතන කියලා කයට ගත්ත හැටි හරියටම හරි. ඒකින්ද ඔය සෑම මොහොතක්ම ගෙවෙන හැටි නිරුද්ධ වෙන හැටි බලමින් සතිය පිටවන්න. ඒක නිකන් වටහා ගන්න අමාරුයි වගේ නම් ආයි කයට හිත ගන්න ඕන වෙලාවක. කයගත සතිය තියාගන්න අඩේට මොන හරි අවුල් පාස වෙනවනම් කෙලින්ම හිත ගෙනල්ලා කය හේතු කරා. හිටගෙන ඉන්නවනම් හිටගෙන, නිදාගෙන ඉන්නවනම් නිදාගෙන. ඊට පස්සේ බලන්න ඉදිනේදා වැඩ කරද්දිත් මේ වර්තමානයේ අත්දකින්නත් හිඳිනදී තව ටිකකින් වෙනස් ස්වභාවයකට පත් වෙන හැටි. නැත්තම් මේ මොහොතේ අත්දකින්න මේ හොඳ හෝ නරක තව ටිකකින් වෙනස් දෙයක් බවට පරිවර්තනය වෙනවා. වෙනස් දෙයක් බවට පත් වෙන හැටි. එතකොට අපි එකක ලැබගන්නේ නැහැ. බුදුරණන් දේශනා කරන වද්දේ කරත්ත සූත්‍රයේදී අතීතය කියන්නේ වෙලා ඉවර දෙයක්. ඒක නෑ නිරුද්ධ වෙච්ච දෙයක්, නැති දෙයක්. අනාගතය කියන්නේ තාම ඇවිල්ලා නැති දෙයක්. දෙකම නෑ. අතීතෙත් නෑ අනාගතෙත් නෑ. වර්තමානයේ තමයි සතිය පිටවන්නේ කියලා කියන්නේ වාගිතුණා දේශනා කරන්නේ. ඉතින් සතිය දන්නේ නැති අය නිතරම ඉන්නේ අතීත අනාගත දෙකේ. වයසක අය ඉන්නේ නිතරම අතීතේ. ඒගොල්ලෝ අතීතෙ වෙච්ච දේවල් කල්පනා කර කර ඉන්නවා. මම ඉස්සර මෙහෙම දේවල් කරා, මෙහෙම රැකිරක්ෂා කරා කියලා ඒගොල්ලෝ අතීතේ ඉන්නේ. තරුණ අය ඉන්නේ නිතරම අනාගතේ. මම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම කෙනෙක් වෙනවා, මෙහෙම තැනකට යනවා කියලා ඒගොල්ලෝ අනාගතේ හීනෙක ඉන්නවා. අනිත් වයසක අය කාපු දෙයක් වමෑර ඇර කනෝ වගේ ඒගොල්ලෝ අනාගත වයසකයි අනාගතය ගැන කල්පනා කරන්නේ. මොකද දැන් යන්න ළඟයි. මොනව කල්පනා කරන්නේ දැන්? මං කළුවර පෙට්ටියක යනවා යද්දි වෙන පෙට්ටියවල නම් යන්නේ නැහැ කියන්නේ. ඒකින්ද ඒගොල්ලෝ අනාගතය ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලෝ කරපු කීප දේවල් ඕන වයසක කෙනෙක් ඇවිල්ලා කතා කරොත් මම මෙහෙමයි ස්වාමීන් ඉස්සර මම මෙහෙමයි කියලා ඒ ටික තමයි කියන්නේ. තරුණයි අනාගතේ මම මෙහෙම කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස. ඉතින් මේ දෙකම අන්ත දෙක බුදුරණන් වහන්සේ බැහැර කරනවා. අතීතය කියන්නේ නැති දෙයක්, වෙලා ඉවර දෙයක්. අනාගතය කියන්නේ තාම සැලසුම් මට්ටමේ තියෙන වෙච්ච වෙන දෙයක් නෙමෙයි. නැත්නම් සජීවී නෑ. වර්තමාන මොහොත තමයි සජීවී. ඊට පස්සේ බුදුරණන් වහන්සේ අතීත අනාගත දෙක අයින් කරලා කියනවා වර්තමානෙට තාත්ම වශයෙන් läග ගන්න එපා කියනවා. මේ මොහොතට මම කියන්න එපා. මම අත්දකින් අත්විඳින දෙයට මම කියන්න එපා. මගේ කියන්න එපා. මගේ ආත්මෙ කියන්න එපා. මොකද මේක තව පොඩ්ඩකින් අතීතයක් බවට පත් වෙනවා. එතකොට මේ වර්තමානෙත් ඔය මේ සතිය කියලා දෙද්දී කඩුවෙල සතිපාසලේ ළමයිට ඕගොල්ලෝ වගේ නෙමෙයි ළමයි හරීම ප්‍රඥාවන්තයි. ඕගොල්ලෝ එහෙම මොඩත් නෑ. ඒ වුණාට මොලෙත් නෑ වගේ කියලා කියතෑගේ. ඉතින් කොහොම හරි ඔය 12 වසරේ වගේ ගෑන් ළමයි දෙන්නෙක් ඇවිල්ලා කියන දවසක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ වර්තමානයේ සතිය පිටවන්න කියලා කියනවා. හැමතිස්සෙම කියනවා වර්තමානයේ ඉන්න මේ මොහොතේ ඉන්න කියලා. ඒ ගෑන් ළමයි දෙන්න මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කොහොමද වර්තමානයේ පණවන්නේ කියලා. කොහොමද ඔය වර්තමානයේ පණවන්නේ? ඊට පස්සේ මං කෝ වර්තමානයේ පණවන්න බෑ තමා. වර්තමානයේ මේ ශරණයකින් අතීතයක් බවට පත් වෙනවා. වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒතකොට වර්තමානයේ පණව ගන්න වෙන්නේ නැහැ. එතකොට අතීතේ කලින්ම අයින් වුණා, අනාගතෙත් අයින් වුණා, දැන් වර්තමානෙත් අයින් වුණාට පස්සේ මේ කාල තුනෙන් එහාට වෙන කාලයක් බෑ පණවන්න. ওই කාල තුනට විතරයි පණවන්න පුළුවන්. අතීතෙට, අනාගතෙට, වර්තමානටයි. එතකොට වර්තමානෙත් අයින් වුණාට පස්සේ අතීත අනාගත දෙකට මොකද වෙන්නේ? වර්තමානෙට සාපේක්ෂවනේ අතීත අනාගත දෙක පණවගත්තේ. මේ මැදට සාපේක්ෂවයි මේකත් අයින් වුණාට පස්සේ අතීත අනාගත දෙකත් බොරු වෙලා. එතකොට කොත්තන්ටද මම හේතු කරන්න කියලා ඇහුවොත් මම හේතු කරන්න දෙන්නේ ඒකින්ද බුදුරණන් දේශනා කරන අතීත අනාගත දෙක ඉස්සර ලයින් කරලා මැදට එන්න වර්තමානෙට තාත්ම වශයෙන් läග ගන්න එපා. ලඟින්න බෑ. ඉතින් ඒක නිසා ඒ වර්තමානෙත් ගෙවෙන ස්වභාවය බලන්න ගත්තොත් වර්තමානෙට läගීමක් නැත්තම් ඉතින් වෙහෙසටපත් වෙන්න විදියක් නැහැ. මොකද මේ වර්තමානෙ තව ටිකකින් ගෙවෙනවා, නිරුද්ධ වෙනවා, වැය වෙනවා, ෂේ වෙනවා. එතකොට මෙහෙම ඕන වෙලාවක සතිය පිහිටවන්න පුළුවන් නම් අපිට ප්‍රශ්න ආවා, ගෙදර ඇයට ප්‍රශ්න ආවා, ලෙඩ වුණා, ගෙදර මිනිස්සු මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා කියලා සතිය නැති වෙන්නේ නැහැ. කලින් වார்த்தාවේ තිබ්බා මම දිගට භාවනා කරගෙන ආවා අවුරුදු දෙකක් ගෙදර වෙච්ච විවසන නිසා, කරදර නිසා භාවනාව නැති වුණා. දැන් අලුතෙන් ආයි පටන් ගත්තා කියලා. ඒ කියන්නේ තාම භාවනාව සතිය තේරලා නැහැ. ගෙදර ඇයට ලෙඩ වුණා කියලා සතියට ලෙඩ වෙන්නේ නැහැ. සතිය එහෙම ලෙඩ වෙන එකක් නෙමෙයි. අපි හිතනවා සතියත් ලෙඩ වෙනවා ඇති මේ මට ලෙඩ වුණාම ගෙදර කට්ටිය මැරුණාම ගෙදර කට්ටියෙන් මැරුණාම සතියත් මැරෙනවා කියලා සතියත් වල්ලල් දානවා. ඉතින් ආයෙ නිස්සරණවනේ එන්න රිට්‍රීට් එකකට දාලා එතකන් සතිය නැහැ. ඊට පස්සේ ආයෙ මෙහැවට පස්සේ පටන් ගන්න ඔන්න හුස්ම බලන්න ඔන්න පිඹිනවා ආසූස් ගග. නැහැ එතකන් හුස්ම වැටුන්නේ නැහැ වගේ. මෙහැවිල්ලා අලුතෙන්ම හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ සතිය කියන එක තේරුණා නම් අපිට ලෙඩ වුණත් සතිය නැති වෙන්නේ නැහැ. ඔය ලොකු ස්වාමීන් වහන්සේ කොළඹ හත විපස්සනායේ වැඩසටහනකට යද්දි ඉතින් එහෙ ඉන්න අපේ මේ වයසක ස්වාමීන් වහන්සේ නම ඉස්සර මෙහෙත් ඉඳලා තියෙනවා. ඉතින් මේ තේ ස්වාමීන් වහන්සේ ගියාම ඉතින් ලොකු සාන්නසෝ අනම්මනම් කියලා බයිනේව මට කියනවා. මට කිව්ව දවසක් මේ ලොකු ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම කිව්වනේ. උඹලා භාවනා කරන්නෙත් නැහැ. ඔහෙ ඉන්නවා. බලපන් උඹලට පස්සේ ආපු අය භාවනා කරලා අනිත් අයට කියලා දෙනවා. උඹලා මොනවද කරන්නේ? අඩුම ගානේ මේ මම ඇවිල්ලා වැඩසටහන කරද්දී ළඟින් හරි වාඩි වෙලා ඉඳහන්කෝ කියලා කිව්වලු. ලොකු සාන්නසෝ ඒ සාන්නසෝට එහෙම කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කවලු මේ මට ටිකක් සනීපමදි කියලා. අසනීපයි කිව්වලු. ඉතින් බං අසනීප වුණාට උඹ කොතන හිටියත් ඉන්නවනේ කිව්වලු. කොහේ හරි ඉන්නවනේ අසනීප වුණාට මැරුන්නේ නැහනේ. ඉතින් ඉන්න බව දන්න කමනේ සතිය. ඉතින් මට නම් ඒක ඇහුවාම හරි සතිය ගැන ලස්සන පණිවිඩයක් ආවා වගේ මට නිකන් හරි වටිනා වචනයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් කොහේ හිටියත් සතිය නැතුන් නැහනේ. අපි ලෙන්ඩ වෙලා ස්පිතාලේ ඇඳක ඉන්නෝ කියමුකෝ. ඉතින් එතනත් මම දැන් මෙතන කියන එක තියෙනවනේ. ඉතින් ඒකනේ සතිය. ගෙදර අම්මා මැරුණාට පස්සේ දුක හිතෙනවා, ඒ බව දැනගන්නවා. ඉතින් ඒකනේ සතිය. සතිය මැරිලා නැහැ නේ අම්මා මැරුණාට. දරුවන්ට ලෙඩ වෙනවා. දරුවෝ ලෙඩ වුණා කියලා සතිය ලෙඩ වෙන්නේ නැහැ නේ. එතකොට තේරෙනවා අපි මේ අරන් ගත වෙලා, රුක්ක මූල ගත වෙලා, සුඤ්ඤාගාර ගත වෙලා උපේන සතිය ඊට පස්සේ ගෙදර ගෙනියන්න පුළුවන්. දන්නවනම්. ඕගොල්ලෝ දන්නේ නැති හින්දා මෙහෙන් යනකොට සතිය නැහැ. සතිය නිස්සන්නවනේ ගේට්වේ ඉල්ලලා යනවා. ගිහිලා ඊළඟ ගෙදර ගිහින් කල්පනා කරනවා ඊළඟ රිට්‍රීට් එකට කොහොමද දන්නේ නම දාගන්නේ කවුද දන්නේ ඕගනයිසින් කරන්නේ. ඉතින් යාට කතා කරාම එයා බයිනෝ 60 පැනලා නම් ඉන්න එපා. තරුණයි ගන්න කියලා තියෙනවා. මේකේ දානදායක කට්ටියින්ද 60 පැනනත් chance දොර ඇරලා තියෙනවා. නැත්තම් මම හිතන්නේ වයසක අයට සෑහෙන අරියාදු. හොඳ නෑ පව්. ඒ වුණාට ඉතින් සතිය තේරෙන්නේ නෑ, ආවට වැඩකුත් නෑ. ওই බුද්ධිය 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 ඉන්න එකනේ කරන්නේ. ඉතින් කොහොම හරි මේ සතිය හරියට තේරුණා නම් අපිට ඕන තැනක මේ සතිය ගන්න පුළුවන්. හිරමණයක් උඩින් ඉඳගෙන පොල් ගානකොට, පොල් ටික මිරිකනකොට, කෑමක් උයනකොට ඕන වෙලාවක සතිය. ඉතින් ඔන්න ඔය ගානට සතිය පණ පොල ගත්තනම් සතිය විශ්ින් අපිට පාර කියලා දෙනවා යන්න ඕන පාර. ඒකින්ද සතිය අපි ඉස්සරහා ගෙනත් තියාගන්න විතරයි තියෙන්නේ. නැත්නම් සතිය ගෙනල්ලා සතිය ඉස්සරහා පුටුවේ වාඩි කරවන්න විතරයි තියෙන්නේ. සතිය අපි එක්කයි යනවා. ඉතින් අපි මේ සතිය ගැන නොදන්න කම නැත්නම් සතියට ගරු නොකරන ගතිය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. හැබැයි සතියට ගරු කරේ නැහැ කියලා සතිය අපිට අරියාදු කරන්නේ නැහැ. කොහොම හරි නැගිටවලා දුන්නොත් වැටි වැටි හරි, හැපි හැපි හරි, පෙරදි 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 හරි ඉස්සරහටම යනවා. ඒ එකපාරම හරියන්නේ නැහැ. වැරදි අඩුපාඩු වෙවි. කැඩි කැඩි හැදෙන එකක් තමයි සතිය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්නෝම සතියට තැන දීලා බලන්න ඕන වෙලාවක සතිය පිටවගෙන යන්න පුළුවන්ද කියලා. එතකොට තේරෙයි මේ සතිය එහෙම මේ අපව අයින් කරන එකක් නෙමෙයි. අපිත් එක්කම ලොකුසන්නද කියන්නේ සියලු වැඩ කරලා දෙන අමාත්‍යවරයෙක් වගේ මේ සතිය අපිට සියලු තැන්හි උදව් කරනවා. ඉතින් සතිය හරියටම වර්ණගාගෙන යන්න පුළුවන් නම් gedara වෙනදා gedara ගියේ කෙනා නෙමෙයි යන්නේ. ආන් ඒ මට්ටමට හදාගන්න පුළුවන් නම් හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මම මේ සතිය ගැන ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්සේ සංඥාව නිරෝධය වෙනා වගේ සතියත් බලන් හිටියොත් නිරෝධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
එහෙනම් සතියත් විසික් කරන්න වෙනවා කියලා කීතේ. සතියත් අල්ලබදාගත්තොත් සතිය කියන මේ චෛතසික ධර්මේ අපිට මේ ගමන යන්න මේ හැරමිටියක් වගේ එකක්. සතියත් දවසක විසික් කරන්න වෙනවා. නිවන් දකින්නකොට සතියත් විසික් කරන්න වෙනවා. ඒක ලොකු සාමින්නාංශයර ලස්සන උපමාවක් කියන ඔය මේ රිට පයින් ක්‍රීඩකෙක් රිටක් ආධාර කරගෙන බැම්මෙන් එහාට පයින්ද නැත්නම් ඒ කණුවෙන් මේ හරහා දාලා තියෙන ලීයෙන් එහාට පයින්න උදව් කරගන්නේ රිටක්. ඒ රිට හරියටම අරගෙන දුවගෙන 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 ගිහිල්ලා ඕන තැනදී පොළොවට ඇනලා ඒකෙන්ම ගැම්ම අරගෙන හරියටම අර බැටන් එක තියෙන තැනට කිට්ටු කරලා ඔන්න මෙන්න තියදී විසි කරන්න ඕනේ. ඊට කලින් විසි කළා හරියන්නේ නැහැ. භාගයක් දුරට යද්දී බැටන් එක අතහැරියොත් ඒත් මඟ වැටෙනවා. හරියටම බැටන් එක කිට්ටු කරද්දී මේකයි මට උදව් කරේ, මේක මට අතහැර ගන්න බෑ කියලා බැටන් එක බදාගත්තොත් අර පොල්ල බදාගත්තොත් කඩාගෙන එහා පැත්තට යන්නේ. ඒකින්ද මඟදී අතහැරලත් බෑ. හරියටම තැන බලලා විසි කරන්න ඕනේ. විසි කරාට පස්සේ එහා පැත්තට යන්න පුළුවන්. එච්චර දුරක් යන්න උදව් කරේ බැටන් එක තමයි. ඒකින්ද මේ සතියත් අපිට මේ වඩා ගන්න ඉන්ද්‍රිය ධර්මත් එහෙමයි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටිකක් අපි දිනුනු කරනවා. ඒක බල ධර්මයක් බවට පත් වෙන්නේ මේ විසි කරන්න පුළුවන් එච්ච දාට. ශ්‍රද්ධාව තිබ්බත් හොඳයි නැත්නම් හොඳයි. සතිය තිබ්බත්, වීරිය තිබ්බත් හොඳයි නැත්නම් හොඳයි. සතිය තිබ්බත් හොඳයි නැත්නම් හොඳයි. සමාධිය තිබ්බත් එකයි නැත්නම් එකයි කියලා, ප්‍රඥාව තිබ්බත් නැත්නම් කියලා මේ උපයපු ඔක්කොම ටික විසි කරන දවසක් එනවා. හැබැයි ඊට කලින් විසි කරලා බෑ. ඉතින් ඒකෙන්ද හරියට තැන දැනගන්න ඕනේ. ඒක ප්‍රඥාවටයි තියෙ වැඩක්. ඒකින්ද සතිය හරහා සම්පජාන්නේ පහළ වෙන්නේ. හොඳට සතිය දිනු කරනකොට සම්පජාන්නේ. ඒ සම්පජාන්නේ නැවතත් සතිය පිහිටා ගන්න උදව් කරනවා. සති සම්පජාන්නේ දෙක කියනවා. ඒකට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. නුනුවණින් නැතු නුවණින් කල්පනා කිරීම නම් වූ යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ ටික හැදෙන්න පුළුවන් තරමක් සතිය වඩන්න, සීලෙන් අනුග්‍රහ කරගන්න, සුත අනුග්‍රහිතේ පිණිස ඒකටම අදාළ බණක් අහන්න, කමඨහන සුද්ධ කරගන්න, නැවත නැවත ওই ටික කාරණා ටික එකතු වෙවි යද්දී වැටෙහිම තමන්ට වෙනවා. ඒක ගුරුවරයාට නෙමෙයි ඉන්නේ තමන්ට. එතකොට ගුරුවරයා දැනගන්නවා ඇවිල්ලා කතා කරනකොටම මෙයා මේ වැඩේ තේරුම් ගත්තා කියලා. ඒක නිසා ඒ කරුණු ටික ගොනු වෙන්න ඒ අනුග්‍රහිත ටිකක් බුදුරණන්හන්සේ දේශනා කරනවා. සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමත අනුග්‍රහිතය, විපස්සනා අනුග්‍රහිතය. ඉතින් කොහොම හරි ආපු ප්‍රශ්නෙට අනුව සතියක් දවසක විසි කරන්න වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.
අවසාන ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව අවසන් කිරීමට මත්තෙන් මිනිත්තු කිහිපයක් අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුද යන්න පැහැදිලි කර දෙන මෙන් පාද නමස්කාරකව ඉල්ලමි. ඔබ වහන්සේගේ පැතුම් ඉෂ්ට වේවායි පතමි.
එතකොට මේ අනිත්‍ය මෙනෙහි කරන්න ඕන දහන සක්මන් කරන්න කලින් මොනක්වත් ඕනේ. ඒ ගෙදරින් ගෙනාපු ඔක්කොම ටික විසික් කරන්න. ඔය අනිත්‍ය භාවනා කළා, වනිච්චන් දුක්ඛං අනත්තං කරා, මම නෙමේ, මගේ නෙමේ, මගේ ආච්චිගේ නෙමේ කියලා මැතුරුවා. ඒ ඔක්කොම ටික විසික් කරන්න. ඔව් ඔළුවේ තියෙනකන් සතිය වඩා ගන්න හම්බෙන්නේ නැහැ. අවුවේ ගෙදරින් ගෙන අපු ටික නැත්තම් මේ දවස් පහ වැඩිත් එක. මේ දවස් පහ උදටම වැඩි. ගෙදරින් ගෙන අපු ටික නැත්තම්. ගෙදරින් ගෙන අපු ටික නිසා දවස් පහක් නෙමෙයි 25ක් දුන්නත් සුවන්නස අනිච්චන් දුක්ඛන් කියන්න ඕනේ නැද්ද? ඒක තමයි ගෙදර කරපු භාවනාව. නිතරම කේසා ලෝමානකා දන්තා තචෝගග ඉන්නවා. එහෙම නැත්තම් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආච්චිගේ නෙමෙයි ගග ඔයේ මතුරන. නැත්තම් අනිච්චන් දුක්ඛන් අනත්තා. අනිච්චන් දුක්ඛන් අනත්තා. එතන ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා බුලත් පිට අහපහ පිඳලා දැන් මොකක්වත් හපන්න නැතුව ඇවිදීම කිව්වහම හරියව අමාරුයි. ඒකෙන්ද ওই සතිපාසල් වැඩසටහනක් සාමාන්‍ය පැය දෙකයි නැත්තම් දෙකමාරා ඉස්කෝලේකට ගිහිල්ලා කරද්දි පැය දෙකක් නැත්තම් දෙකමාරක් ඇතුළත සතිය කියලා දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලොන්ට පැය දෙකමාරේ කීයක් ගත වුණාද කියලා බැලුවොත් තාම සතිය බෑ. තාම සතියක් නැහැ. සති සෑහෙන ගිහිල්ලා සතිය එකක් නෙමෙයි සති දැන් කීයක්ද මන්දා. සතියක් ගියේ නැහනේ දවස් අඩු සතියෙන් භාගයක් ගිහිල්ලා. එතකොට මේ තාම සතිය නැහැ. තාම සක්මණ ඉස්සර අනිච්චං ගහන්න ඕනද කියලා කල්පනා කරනවා. මොනක්වත් නැතුව සතිය පිටවන්න බලන්න ඇඟ වතුර ටිකක් නාද්දී අනිච්චං කියන්න ඕනේ ඇඟට වතුර වැටෙනවා. සීතල දැනෙනවා. සබන් ගන්නකොට මෘදු බවක් තේරෙනවා. ඊට පස්සේ මොකකින් හරි ඇඟ උලනකොට ගොරෝසු බව වැටෙනවා. වේදනාව තේරෙනවා. සබන් වල සුවඳ දැනෙනවා. ඒ වර්තමානයේ අත්දකින් අත්විඳින දේ සතිය. ඔච්චරයි සතිය. වෙන මොනවාක්වත් ඕකට ඕනේ නැහැ. වෙන මොනා හරි කල්පනා කරන්න ගියොත් ඔන්න ওই ටික දැනගන්න වෙන්නේ නැහැ. ඒකින්ද කල්පනා කරන එක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව තියෙන්නේ වචන තුල නෙමෙයි. ඔය වචන මතුරන එක අහපු බණ කල්පනා කර කර ඉන්නේව භාවනා නෙමෙයි. ඒකිනේ දැන් වෙලා තියෙන්නේ අහපු බණ කල්පනා කර කර ඉන්නෝ. ඒක භාවනාවක් කියලා හිතනවා. ඔය කල්පනා කරන මනස වැඩක් ඇති එකක් නෙමෙයි. මොනවා කල්පනා කරත් වැඩක් නැහැ. ඉතින් ඒකින්ද මේ කල්පනා කර කර ඉන්න එක වචන මතුරු මතුරු ඉන්න එක භාවනා නෙමෙයි. ඒකින්ද කල්පනා කරන්න යන්නත් එපා වතුරු වචන වතුරන් යන්නත් එපා. ඇවිදිනකොට මොනවාද මට තේරෙන්නේ? මහ පොළොවේ මම සපත්තු සරපු නැතුව ඇවිදිනවා මට මොනවාද මේ වෙලාවේ අත්දකින්න අත්විඳින්න පුළුවන්. ඒක සජීවී දෙයක්. ඒක අපි ඔය කල්පනා කරලා ගන්න එක නෙමෙයි. අනිත් ඔක්කොම මනෝ විකාර. නිකන් ඔහේ උඩ බලාගෙන කල්පනා කර කර ඉන්නවා. ඒ වයිච්චර වැඩක් නෑ. ඒකින්ද බලන්න ඇවිදිනකොට මට ඇවිදින බව දැනගන්න පුළුවන්ද? ඒක දැනගන්නකොට වෙන මොනක්වත් හිතේ නෑ. එච්චරයි. හැම එකකින්ම නිදහස්. මම දැන් මෙතන. ඉතින් ඒක තමයි කියලා දෙන්න තියෙන්නේ. අපි පැයකුත් විනාඩි 20ක් අරන් තියෙනවා ධර්ම සාකච්ඡාවට. ඉතින් මම හිතනවා සභාවේ ප්‍රශ්නත් නැතුව ඇති කියලා. අපි ඉතුරු කාලේ 3 වෙනකන් සක්මනක් සඳහා යදාගෙන 3ට සමූහ පරියන්ඛයක් සඳහා සම්බන්ධ වෙනවා. ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.